ගෞරවනීය මූලාසනී ලොකු සාංශේ ප්‍රධාන මහා සංඝරත්නයේ අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි අදත් දවසේ ධර්ම දේශනාවටයි සම්බන්ධ වෙන්නේ. ශිලූම දිනාය සඳහා tempත් වෙලා සාදුකාරය පවද්දෝ. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ. සුතෞසෝ කොට්ටිත භික්ඛුනා පංචපාදානඛන්දා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ පරතෝ පලෝකතෝ අගතෝ ආබාධතෝ පරතෝ ශුඤ්ඤතෝ තුච්ඡතෝ යෝනිසෝ මනසිකාතබ්බාති තී. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, මේක මේ මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් කොට්ටිත මහා ස්වාමීන් වහන්සේට කරන ප්‍රකාශයක්. එවැනි කොට්ටිත යම් මේ සුතවත් ආර්ය ශ්‍රාවකේ සුතවත් ශ්‍රාවකෙක් වෙනවා නම්, භික්ෂුවක් වෙනවා නම්, එයාට ඒ උපාදානස්කන්ධ පහ, නැත්නම් රූප උපාදානස්කන්ධේ වේදනා සංඥා සංඛාර විඥාන ආදී උපාදානස්කන්ධ මේ 11 ආකාරයකට නුවණින් සලකා බලන්න, යෝනිසෝමනසිකාරයක් බලන්න හොඳයි. ඒ 11 ආකාරය මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ පරතෝ පලෝකතෝ අගතෝ ආබාධතෝ පරතෝ ශුඤ්ඤතෝ තුච්ඡතෝ රිත්තතෝ කියලා 11 ආකාරයට දක්වලා තිනවා. ඒක අර කලිමුත් මතක් කරගත්ත විදිහට මේ ත්‍රිලක්ෂණය ගැන කතා කරන්නේ. අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ කියන එක. ඉතින් මේ විදිහට ඒක විවිධ ක්‍රමවලට බෙදලා විග්‍රහ කරන වෙලාවක් තියෙනවා. මේ සුතවන්ත සූත්‍රයේදී 11 ආකාරයයි තියෙන්නේ. ඉතින් 11 ආකාරයට මේ ස්කන්ධ නැත්නම් උපාදාන ස්කන්ධ බැලුවේ නැත්නම්, නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් කිව්වේ නැත්නම්, බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ නැත්නම් අපි බලන්නෙම ඒවා නිට්ටය වශයෙන්, සුඛ වශයෙන්, ආත්ම වශයෙන් හම්බ කරගත්ත දේවයෙන්, පෙර පිනට පහළ වෙච්ච දේවයෙන්, මගියේ පින වශයෙන් හොයන්නේ. ඉතින් ඒක නිසා අපි ඒ හොඳට කැපෙන පියක් පපුර තියලා එන ගන්නා වගේ තමාම තමයි මේවා නිත්‍ය සුඛ සුභ කියන විපල්ලාස වලටපත් වෙලා ඔළුව විපල්ලාස වෙනවා. ඊට පස්සේ මේ දුක දෙන සංසාරේ බොහෝම ආසාවෙන් ඇලි ගලි වාසය කරනවා. ඉතින් යම් කිසි කෙනෙකුට බුද්ධ ශ්‍රාවකෙක් මතක් කරොත් එහෙම තමයි මේකේ ස්වභාවය. ඒක අනිච්ච වශයෙන් බලන්න කියලා, දුක් වශයෙන් බලන්න කියලා, අනාත්ම වශයෙන් බලන්න කියලා කවදාකවත් නිර්මාණවාදයකට, දේව නිර්මාණවාදයකට උදව් කරන්නේ නැහැ. මොකද නිර්මාණවාදී උදව් කරන්නේ මේ දෙවියන් වහන්සේ විසින් මවලලද, එහෙම නැත්නම් මේ සර්වබලධාරීන් විසින් මවලලද මේ දේ නිත්‍යයි, සුඛයි, සුභයි. ඉතින් මේ මුළු විද්‍යාවෙම පෙන්වන්නට දැනිත් ඒකම තමයි. ඒ මොකද ඒක මේ දේවවාදයක් ඔප්පු කරන්න හදන්නේ. මේ ලෝකේ නිත්‍යයි. අපි දේවල් නිත්‍ය වශයෙන්, නිත්‍ය සැප දෙන දේවල්, සුඛ දෙන දේවල් ආත්ම වශයෙන් දෙන්න හදන්නේ. ඉතින් මේ සාරවත්ඥන් වහන්සේ පෙන්වපු දේ මේ ලෝකය දුකේ පිහිටපු දුකක්. ඒ නිසා ඒක නිර්මාණයක් වෙන්න බෑ, ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් වෙන්න බෑ. ඉන්ටෙලිජන්ට් ඩිසයින් නම් හිතාමතාම අවලද මානවයට හිතසෝපිනිස්සයක් වෙන්න ඕනේ. මොකද මානවයත්ම අවලද ඒ වුන් කරුවන් විසින්මයි. එහෙමනම් මේ මනුස්සයට ඉඳ හදපු දේ ගේ දේ ඇයි දුකටම වන්නේ? ඉතින් ඒක මේ අපේ හිතත් දේවවාදයට කොච්චර කැමැතිද කියනවනම් අපිත් කැමැති මේක නිත්‍යයි කියලා හිතන. අපිත් කැමති මේක සුඛයි කියලා හිතන්, සුබයි කියලා හිතන්. අපිත් කැමති මේක මෙවුන් කාර්යයක් ඇති, අනේ උන්දට පඳුර ලැබුවොත්, උන්දට ගතමනාවක් දුන්නොත් සැප ලැබෙයි. භවනා කරලා හරියන්නේ නැහැ. එහෙම කරලා හරියන්නේ නැහැ. මේ මෙවුන් කර දෙයන්න ආසිට අල්ලසක් දීලා ෂේප් වෙන්න පුළුවන් නම් ඒක තමයි පේන්නේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට පුළුවන් දයේ අපේ තියෙන මේ ਸਰබලධාරි දෙවියෙක් අනිමාර්ථයෙන් පිළිගන්න ගතිය තියෙති ඉපදිච්ච ලෝකෙක ඒක අනිත්‍යයි කියලා ඒ මුළු සම්පූර්ණ පද්ධතියෙම හෙන ගෙඩියක් ගැහුවා වගේ අනිත්‍ය කියන සංඥාව ගන්න, මේක සදා දුකක් කියන සංඥාව ගන්න. ඉතින් ඒකට දෙන චෝදනාව තමයි නැස්චාර්තවාදී කියලා. බුදුජානන්සේ ඉදිරිපත් කරන දර්ශනය නැස්චාර්තවාදී. පිච්ච ලස්සන සුන්දර ලෝකයේ අරස රස අඛිරියවාද නැස්චාර්තවාද කියලා චෝදනා කරන දේවාදී. විනය පොතේ ඒ වේරංජක් ඛණ්ඩයේදී වේරංජ බ්‍රාහ්මණය ඇවිල්ලා සර්වචනසර කෙලිම චෝදනා කරනවා මේ අඛිතියවාද අනාත්මවාද නාස්තිකවාද අරස රස කිසිම රසයක් නැති මේ ලෝකේ ධර්මයක් දේශනා කරනවා මේ දුකට ඉන්න මිනිස්සුන්ට තවත් දුකක් ගෙන දානවා කියලා වගේ. ඉතින් බුදුජානනාංශේ ලස්සනට ඒක උත්තර දෙනවා. අද භාවනා කරන අයට බෞද්ධයත් බනින්නේ ඔය විදිහටමයි. අද භාවනා කරන කෙනෙකුට බෞද්ධයා චෝදනා කරන්නේ බුදුජානනාංශේට වීරංජ බ්‍රාහ්මණය කරපු එකම තමයි. ඒ නිසා භාවනා කරන එක නදන ගන්න ඕනේ මේ මිනිස්සු එක්ක ගැටෙන්න යන්න එපා. ඒ මොකද මේ මිනිස්සු මුළු ලෝකෙම හදලා තින්නේ නිත්‍යාර්ථයෙන් ඉඳගෙන. සුඛාර්ථයෙන් ඉඳගෙන සුභාර්ථයක ඉඳගෙන ඉතින් එහෙව් ලෝකෙට මම ගියොත් එහෙම මේක අනිත්‍ය දුක්ඛ අනත්තන් කියලා මම හෝනියමක් වෙනවා මම ඇවිල්ලිවෙලා නාස්තිකවාදීක් වෙනවා අසුභ දර්ශනයක් වෙනවා ඒ නිසා සාමාන්‍යයෙන් කියන ගමනක් යනට හාමුදුර කෙනෙක් දැක්කොත් උදේ පාන්දර ගමන හරියන්නේම නැහැ හරියන්නේ නැවැඩි ඊනේදී හාමුදුරුව දැක්කොත් හෙට උදේ අනිවාර්යයෙන් මරණය එහෙම තමයි ගියෝ හිතන් අපි හිතනවා මේ අපි දකින්නක සුන්දර සුබ දෙයක් විදිහට ගියව දකින්න කියලා. ගියෝ මග ඇරලා යන්නේ උදේ පාන්දර නොදකින්. හීනක නොදකින් කියලා. හාමුදුරුව බලන කොහොම හරි කරලා නිත්‍ය කවත්තකත් බණ කියලා සුඛ බණ කියලා සුබ බණ කියලා ගිහියට නිත්‍ය ප්‍රතිරූපයක්ම වල දෙන්න. සුඛ සුබ ප්‍රතිරූපයක්ම වල දෙන්න. ඉතින් ඒකේ දලසටහනක් ඒකේ දලසටහනක් තියෙනවා. මහායාන බුද්ධ ධර්මයේ ලාමවරයෙක්ම අවල තියෙන චිත්‍රේ මම දන්නවා හුඟක් කිව්ව චෝදනයි මට මෙහෙම කතා කරනවට ඒගොල්ල මේ මිනිස්සුන්ට මන්ත්‍රය අන්තර කරලා මිනිස්සුන්ට නැති බෙරි කෙනෙක් වඩ පත් කරලා ඒ මහාමුදුරුව පෙන්වන්න හදන යලෝංකාර දිව්‍යනාංශ කෙනෙක් වගේ අපි තේරවාද හාමුදුරුන්ට චෝදනා කරන්නේ උත්සව සංවිධායකයෝ කියලා තේරවාද හාමුදුරුන්ට පොදුවේ චෝදනාවක් තියෙන උත්සව සංවිධානය මොකද නිත්‍ය නැති කරන්න සමා වෙන්න අනිත්‍ය නැති කරන්න උදව් කරනවා දුක නැති කරන්න උදව් කරනවා මේ බෝධි පූජා තිය මේ අනම්මන සෙල්ලම් ටිකක් දැයි සේරම ආවේ ඔය මහායානේ පුරුදු කරන දේවා ඒ මොකද මිනිස්සු හදනවා මේ ගිහිගේ හම්බ කරන කන්න මිනිස්සුන්ට සංඝයා දැකීම සුබ දෙයක් වෙන්න ඕනේ නිත්‍ය දෙයක් වෙන්න ඕනේ ආත්ම දෙයක් වෙන්න ඕනේ කියලා නමුත් මේ සංඝයාගේ යථාර්ථය නැත්තම් ජීවණය එහෙම නැත්තම් දැක්ම එහෙම නැත්තම් මේ යෝනිසෝ මනසිකාරයේ අනිච්චතු දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ කියලා ගත්තොත් ඒකේ සංඝහටත් ප්‍රිය නෑ සංඝහට ඒක ප්‍රසිද්ධියේ සභාවක කියන්නත් බෑ මොකද ගියෝ බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයි ගියෝ බලාපොරොත්තු වෙන සිද්ධාර්ථ කුමාර උත්පත්ති හරි එහෙන්දන් ජාතක කතාවක් හරි ගෙනල්ලා බොහෝම ලස්සට නලවලා ආලවට්ටම් දැම්මනම් සාදු කියන මේක කිව්වොත් බනහන කට්ටියගේ මූණවල නිකන් එන ගහච්ච තෝම් පිටණි වගේ බලන්න කියන හදියක් කියන්නේ අනිච්චං කියලා දුක කියලා මේ කොහෙද නැති මේ පංච උපාදානස්කන්ධයක් ගෙනත් දාගෙන අර gedara ඉඳලා යන්තම් බණ ටිකක් අහන්න ගියා මේ කියන දේවල් කියලා එන්නේ නැහැ බණට එන්නේ නැහැ ඉතින් ඒක නිසා මේ බණ මේ නිබ්බාන පරිසංයුත්ත දේශන ශූන්‍යතා පරිසංයුත්ත දේශන එනකොට ඒක තමයි ඉස්සෙල්ලම බුද්ධ ශාසනේ නැති වෙන දේ කියලා බුදුරන්සේ සඳහන් කළා තියෙනවා පස්සේ කතාවක් තියෙනවා තමයි ඔය පဋාණි තමයි ඉස්සෙම නැති වෙන්නේ කියලා. ඒක ඊට පස්සේ කරපු කතාවක්. කරකන කෙලිම සූත්‍ර පිටකයේ තියෙන එක. මේ නිබ්බාන පටිසංයුත්ත විදේතන අහඳ ලැබෙන්නේ ඉස්ලාම ඒක තමයි අයින් වෙන්නේ. ඉතින් ඒක තමයි මේ වගේ සූත්‍ර නිබ්බාන පටිසංයුත්ත දේශනා. මොකද මේවා ශූන්‍යතාව කියලා දෙන්න හදනවා. ඉතින් මිනිස්සු සලකන්නේ ඒක මුස්පේන්තුවක් විදියට. මහා අබැග්යක්. එහෙම නැත්නම් හුනියම. එහෙම නැත්නම් හරි ආදුවක් විදියට. එදින හුත් අපිට ආපු වාසනාවන්ත දෙයක් තමයි පසුගිය අවුරුදු 200ෙම විද්‍යානුකූල අභිවර්ධනය නිසා තාක්ෂණයේ අභිවර්ධනය නිසා බටහිර රටවල් අපිට වැඩි ඉස්සරහට ගිහිල්ලා අපි හිතන මට්ටමින් දේශීය ආදායම ප්‍රොත්සාහයක පුද්ගල ආදායම වැඩි වෙලා ඔක්කොටම පිස්සු හැදීගෙන යනවා දැන්. දැන් 140 පැනලා තියෙන්නේ මුලින් නරක කරා. බෙහෙත් බොන මට්ටමින් ලංකාවේ පුංචි ළමයිගේ 10%කට මම කියන්නේ පරණ කතාවක් බඩේ ගැක්කමක් තියෙනවා මොන විදියෙන්වත් යන්නේ නැහැ ඒ ළමා රෝග වෛද්‍යවරයා කියන විශේෂඥ වෛද්‍යවරයා මොකද්ද සංස මේකට උත්තරී ඉති මං කො මයි ළඟට ආවම කො මට ළමයි ඉන්නේ අනිත් එක මට බඩේ ගැක්කමකුත් නැහැ නේ මට ළමයිට බේත් දෙන්න ඕනක මොකද ඔය බේලා ගන්නේ නෑ ඔබ වහන්සේක තමයි උත්තරේ තියෙන්නේ මේ සතිය විතරමයි උත්තරේ උපදින ළමයින්ගේ ලංකාවේ වගේ රටක 10%ක් මම හිතන අනිවාර්යයෙන්ම ඊට වැඩි අද කර්බුසාකච්ඡාවදී කියලා තිනවා ලංකාවේ උගන්වන ගුරුවරුන්ගෙන් 167ක මානසික අසහනෙන් ඉන්නේ කියලා. ඊ තරම් ආතතියක ජීවත් වෙන්නේ මේගොල්ල තමයි උගන්වන්නේ. දැන් මෙච්චර මේ ලස්සන දියුණු වෙච්ච මෙච්චර ලස්සන තාක්ෂණය හැදිච්ච මෙච්චර ලක්ෂණ යත යටිතල පහසුකම් සහිත මෙච්චර ලක්ෂණ සංනිවේදන ක්‍රම සහිත ලෝකෙක ඇයි මෙච්චර පිස්සු? ලොකුසාන්ත ඉන්න කාලේ කියනවා උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ බණ කියන ලෝකේ අද බලන්නකො රේඩියෝ එක දැම්මොත් බණ. පත්‍රය දිගේ හැරියොත් බණ. ටෙලිවිෂන් එක උදේ ඉඳලා හැන්ද වෙනකම් බණ. දැන් නිස්සාරණවනේ දැන් මේ බණ. ඉතින් රටනරක් වෙන සාදීහා බලනකොට මෙතන මොකද්දෝ පටලවිල්ලක් තියෙනවා කියන්නේ. මොකද්දෝ පටලවිල්ලක් තියෙනවා. ඇයි මේ මෙහෙම වෙන්නේ? මොකද මේ බණ යන්නේ අර වගේ මේකේ තියෙන යථාර්ථයේ අඩුගානේ සුතුමේ වශයෙන්වත් දකින්න නෙවෙයි. ඉතින් ඒක සරුවච්චන් වහන්සේ පෙන්නකොට නැත්නම් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විසින් පෙන්නකොට ඉස්සල්ලාම මේ අනිච්ච දුක්ඛ අනාත්ත පරතෝ පලෝකතෝ අගතෝ ආබාධතෝ කියන එක පෙන්නන්නේ රූපස්කන්ධයට සම්බන්ධ කරලා. දැන් එතකොට විද්‍යාඥයා දන්නේ ඔය ස්කන්ධේ විතරමයි. ඒ කට්ටිය භෞතික විද්‍යාඥයෝ. ඒගොල්ලෝ දන්නේ මේ මනින්ද කිරන් පුළුවන් රූපේ විතරයි. ඉතින් ඒගොල්ලෝ ඒක හදලා ඒක හැඩගහලා කාලගුණේ වෙනස් කරන්න ගිහිල්ලා මේ ලෝකයේ සැප පොත්තමත් අදගල පමණින් සියලු සැප දෙන්න හදාගත්තා. හදාගත්තට අන්තිමට භයානක මානසික රෝග රාශියකට වැටුණා. කායික රෝග අද ලයිස්තුව දවසින් දවස වැඩි වෙනවා. ඉස්සර තිබුණේ jigachhapi pasa. ඉතින් තිනේ බඩගින්නයි තිබහයි. ඔච්චරයි රෝග දෙකකට තිබ්බේ. දැන් රෝග ගන්න කොච්චරද කියන්නේ දැන් ඕනෙම රෝගයක් හදාගන්න ඕන යන්නේ ඉස්පිරිතාලට. කවදාකවත් නම් අහපු නැති රෝගයක් හදාගන්න තමයි එළියට එන්නේ. ඉස්පිරිතාල තමයි රෝග බෝ කරන තැන. ඉතින් මේ රූපස්කන්ධය පිළිබඳ මෙච්චර දැනුමක් ඇති කරගෙන විද්‍යාවෙමුයි වෛද්‍ය විද්‍යාවෙමුයි ස්නායු ශල්‍ය විද්‍යාවෙමුයි අප මේගොල්ල කරකිලා දැන් එනවා අර සරුවචනාංශි දේශනා කරපු මේ රූපං අනිච්ඡතෝ රූපං දුක්ඛතෝ රූපං අනත්තතෝ කියන කාරණාව දැන් විද්‍යාවෙන් පිට පිට පෙරලගෙන එනවා. ඒගොල්ල කියනවා ඕනෙම අණුවක් පරමාණු වලට කඩනකොට අණුවට වැඩිය පරමාණුව සක්‍රිය වේගය වැඩි. අණු පරමාණුවේ කොටස් ගත්තොත් ඒකේ වේගය කොච්චරද කියනවනම් කොතනද යන්සෝ තියෙන්නේ කියන්නේ බැත්තරම් වේගයකින් හැසිරෙනවා. ජීව අනිත්‍යයි. ඒක දකින්න චීන කන්නාඩි ඕන වුණා, අණු දක්න ඕන වුණා, එම් දුරේක්ෂ ඕන වුණා. බුදුසංසය ඔකක්කත් එතු නෙමෙයි දැක්කෙව්වා. බුදුසංසය දැක්කේ චක්කුන් උදපාදී, ඥානං උදපාදී. මේ ඇතුළත තියෙන ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ලෙන්ස් ටික ફોකස් කරගත්ත ගමන් දැක්කා. අද චීන කන්නාඩි වලින් පෙන්න ඕනේ මැට්ටෙකුට බලන්න පුළුවන් ඒක. අර වගේ සීල සමාධි ප්‍රඥා වුණ කරන්නේ චීන කන්නඩිය දාලා පෙන්නකොට මෙන්න රූපේ බොහෝමත්ම ශීඝ්‍රයි. ඒක නිසා කඩාන 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 ගිහිල්ලා රූපේ කොටස් පුංචි වෙන්න අන්තිමට ඒක ශක්තියක් බව, එහෙම දෙයක් නැහැ එතන තියෙන ශක්තියක් බව ප්‍රකාශ කරපුවාන් අයින්ස්ටයින්ට ගිය 7 වසරේ ශ්‍රේෂ්ඨම විද්‍යාඥයා කිව්වා E = mc² කියන සමීකරණය ලියලා. ශක්තිය ඒ බරට බර වැඩි කරමුත් ආලෝකයේ වේගයෙන් දෙගුණයකට වර්ගයෙන් වැඩි කරමුත් එහා සමාන ශක්ති ප්‍රමාණය කෝණීය අංශක තියෙනවා. ඉතින් කියනවා රිලෙවෙකට නැත්තම් ඔය වඳුරෙකට මේ කම්පියුටර් එකේ කීබෝඩ් එකකට නටනකොට ඌට සමානට වදින්න ඉඩ තියෙනවා E = mc² කියලා කම්පියුටරේ වදින්න ඉඩ තියෙනවා. නටනකොට බොත්තම් තද වෙනකොට අරබිසටත් වැදුනා ඒක. අයින්ස්ටයින්ද දැන් ඌ ලොක්ක කරගෙන ලෝකෙම ඉන්න හොඳම විද්‍යාඥයන් කියාගෙන එයාට කතා කරනකොට අපේ සර්වඥාන්සේ බොහොම කල්ැතුව කිව්වා මේ වස්තු ද්‍රව්‍ය අද්‍රව්‍යෙන් හටගෙන තියෙන්නේ අද්‍රව්‍ය ද්‍රව්‍යෙන් හටගෙන තියෙන්නේ. අපේ ලොකු සාන්ති ඔය කරලා තිබුණා 1901 ඉපදිලා තියෙන්නේ. අන්න සමත විදර්ශනා භාවනා පොතේ අන්තිමට නිවන පිළිබඳ නිෂ්කාශනයේදී කියනවා ද්‍රව්‍යෙන් අද්‍රව්‍ය මැවීම සහ අද්‍රව්‍යෙන් ද්‍රව්‍ය මැවීම. එතකොට මේ රූපයක් දිහා බලලා ඒ රූපේ අණු පරමාණු අණු පරමාණු කොටස් වලට ගියාට පස්සේ දැන් තියෙන ශක්තියක් විතරයි කියන එක අපි කොහොමද භාවනාදී අත්දකින්නේ? නැත්නම් අපි මේ භාවනාදී මේක අත්දැකිය හැක්කක්ද? අපිටත් නැත්නම් NASA ආයතනෙට යන්න ඕනේද? අපි නැත්නම් CERN එකට යන්න ඕනේද මේක දකින්න? බුදුජානන්සේ පෙන්නපු ක්‍රමයට අපි මේ මුළු ලෝකෙම අමතක කරලා මොකක් හරි රූප කොටාසයකට හිත දාන්න. ආසස් ප්‍රසාසි කියලා ගන්න නැත්නම් පිම්බීම හැකිලිම කියලා ගන්න නැත්නම් මම දක්ුණ කියලා බලන්න. ඔකද බලාන ඉන්නකොට ඔක නොපෙනී ගිහිල්ලා නිකන් ශක්තියක් වඩපත් වෙනවා. ඒ විපරිණාමයේ මේ රූපේ සියුම් වෙලා අතිශයම් වෙලා ඒකේ දැන් සීමා මායාවල් අල්ලන්න බැරුව ආස්වාද ප්‍රසාද දෙකේ වෙනස අල්ලගන්න බැරි තරම් මේක තුනී වේගනේ යනකොට Tamange හිතට මොකද වෙන්නේ කියන එක ඥාතේ සාඥාණය මේ දක්ෂින දේ අස්පනා පිට සතියෙන් අප්‍රමාදීව මේ විදිහට වෙනස් වෙනකොට මොකද්ද හිතට වෙන්නේ රූපය ගොරෝසු දේ සියුම් වෙලා සියුම් දේ අතිශයම් වෙනකොට බලන හිතට මොකද වෙන්නේ කියලා මේ හිතට වෙන විපරිණාමය රූපයට වෙන විපරිණාමයට සාපේක්ෂව හිතට වෙන විපරිණාමය තේරෙන්නේ විපස්සනා ඥාන වල ඉහළ කෙළවරකදී ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියලා කියනවා. අරමුණ සියුම් වෙනකොට අනිවාර්යයෙන්ම හිත සියුම් වෙලා. ඒක යෝගාවචරයට තේරෙන්නේ සුතේ නැති නිසා. යෝගාවචරය හිතන්නේ අරමුණ නැතුව ගියා සතිය ගන්නවා හිත නැතුණා මම වෙන අරමුණක් අරගන්න ඕනේ. මම හයියෙන් උස්ම ගන්න ඕනේ. මම පුම්බන්න හකුලන්න ඕනේ. මම පොළොව හප් හප් පැවිදින්න ඕනේ කකුලේ මොකද අරමුණ නැති උනායි කියලා. යෝගාවචරයට සුතමේ ඥානෙ තියෙනවා. සුතවතෝ කොට්ටිත සුතාවුසෝ කොට්ටිත රූපං අනිච්චතෝ යෝනිසෝ මනස්කාතබ්බා කියලා කියන්නේ මේ රූපේ ගෙවිගෙන යනකොට ඒ පිළිබඳව රූපේ ගෙවීම නෙවෙයි ඒ රූපේ බලන හිතට වෙන මායාව මොකද්ද කියලා බැලුවොත් රූපේ ගෙවෙනවා කියන්නේ හිත ගෙවෙනවා කියන එකම තමයි. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ රූපයක් නැතුව කෙලෙසයක් හටගන්නේ නැහැ. අනාරම්මනා භික්කවේ සනාරම්මනා භික්කවේ උපජ්ජති පාපක අකුසල ධම්මා න අනාරම්මනා. මහණේ උපදින තා කෙලෙස උපදින්නේ ආරම්මණයක් සහිතව. අනාරම්මනව නෙවෙයි. තස්මින් යේව ආරම්මනේ පහිනේ තං අර කෙලෙසම් පජහති. ඒ රූපය එල්ලීගෙන රූපයක හේත් වෙලා යම් අරමුණක් රූපිකෙන අරමුණ කෙලෙසයක් උපදිනවා නම් ඒ රූපේ කිවිල යනවා කියන්නේ කෙලස් කෙවි යෑමක් කියන එක අංගුත්තර නිකායේ සනාරම්මන වර්ගී සූත්‍ර 14ක් උදැන්සේ දේශනා කරනවා. හිතට අරමුණක් පේනවා කියන්නේ කෙලෙසයක්. අරමුණ ගොරෝසු නම් කෙලස් ගොරෝසුයි. අරමුණ සියුම් නම් කෙලස් සියුම්. අරමුණ නොපිනී ගියා නම් කෙලස් කෙවිලා. ඒ අරමුණට සාපේක්ෂව කෙලස් කෙවිලා. ඉතින් සමේ අරමුණේ ගෙවි යෑම, අරමුණේ සියුම් වීම, අරමුණ සූක්ෂම තත්ත්වයටපත් වීම අත්දකපු නැති කෙනෙක් නැහැ. මේ තිබුණ අරමුණ මේ නැති වෙනවා. මේක සුතයෙන් හරියට දන්න කෙනා බලනවා එන ඕනම අරමුණක් දේශ පූර්ණිගමණයෙන් තොරව බලන්න හිදීොත් ගෙවි යෑම විතරම තමයි වෙන්නේ. වෙන මොකක්වත් වෙන්නේ නැහැ මේ ලෝකේ. ආහනේ එතකොට සුතයෙන් දන්නවනම් මේ අරමුණ කියන්නේ කෙලෙසයක් අරමුණ ගෙවෙනවා කියන්නේ කෙලස් කෙවුනා අරමුණ නොපෙනී ගියා කියලා කියන්නේ කෙලස් නැති තත්ත්වයක් ඒක බුද්ධි විඳිනවා වෙනුවට ආය අරමුණක් දා ගන්නකොට ආය හයියෙන් හුස්ම ගන්නකොට ආය පුම්බන්න හකුලන්න යනකොට ආය හයියෙන් පොළවේ අඩි අප්පලා ඇවිදින්න හදනකොට තේරෙනවා අපි කොච්චර කෙලස් වලට කැමතිද කියලා අරමුණ වලට කැමති කියන්නේම කෙලස් වලට කැමති කිංචන කියන්නේම කෙලෙස් කිංචන කියන්නේම අරමුණු නිවනට දෙන්නම තමයි අකිංචන කිසිවක් නැහැ. ඉතින් මේ ලෝකේ අපි එකතු කරන දේවල් දවස පුරාම ජීවිත පුරාම රැස් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන ඔක්කොම රැස් කරපම් කමන්නේ. ඔය රැස් කරන එකක් අරගෙන ඒකේ විපරිණාමයේ දක්නාසුලුව සුතමේ ඥානයකින් යෝනිසමනස්කාරයකදී බලනින්ද බලනින්නදී වෙනස් වෙන බව තේරෙනවනේ. මේ වෙනස් වීම අබැග්ගයක්වත් හෝනිමක්වත් කාලකන්නිකමක්වත් නෙවෙයි. මේ වෙනස් වීම දිහා බැලුවොත් එnde සියුම් තත්වලට යන්න මේ தත්වේ හසුරව ගන්න පුළුවන් වෙයි. හෙල්ලෙන දේ නිසා මේක සියුම් කරන හැටි, මේක ගෙවම් කරන හැටි, මේක ක්ෂය කරන හැටි, මේක වැය කරන හැටි, මේක නිරෝධ කරන හැටි විදිහට බලනකොට කියනවා කයානුපස්සනා, වයානුපස්සනා, නිරෝධානුපස්සනා. ඒ තමයි භාවනාවේ ඉහළම කෙලවර. ඉතින් කවුරු හරි හිතුවොත් මේ ක්ෂය වීම, වැය වීම, හුනියමක් කියලා, හැබැග්ගයක් කියලා, කරදරයක් කියලා, ඒ කියන්නේ යාට සුතය නෑ. යාට සුතේ දෙන්න ඕනේ. දැනට ඔළුවේ දාගෙන තියෙන සුතේට සුතේ කියලා බෑ. ඒ වගේ තියෙන මේ එකතු කරන වැඩි කරන ක්‍රම ඒවට කියන්නේ සංඛාර මේ සංඛාර ක්ෂය කරන ක්‍රමේ ආශ්‍රව ක්ෂය කරන ක්‍රමේ ඒ නිසා ඉස්සල්ලාම කරන්නේ යනු ආකාරයට බලන එකයි තමන් ගත්ත අරමුණ කාලානුරූපව යනකොට එන්නේ ඔද්දල් වෙලා දියාරු වෙලා යනවද නැත්නම් ඝන බහල වෙලා ගොරෝසු වෙලා ත්‍රිමාන රූප වෙනවද කියලා ඉතින් ඒක සාමාන්‍යයෙන් ගැමියා කියනවා දෙවේලේ දකින කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා රතුපාට දකින කර්මලේ දිහා ගොඩ වෙලා බලනින්න ඌක නිකන් බොඳ වෙලා සුදු වෙනවා. අපි ඒක උඩ වෙන එකෙක්ගේ කර්ම වල බලන. මොකද අපි රතු පාටට කැමති. අපි දන්නේ සුදු පාට පිණිච්ච එක නිකන් බොඳ වී යෑමක් කියලා. විරංජනේ වී යෑම අපි කැමති නැහැ. අපි නැවත වර්ණ ගන්නවා. එහෙනම් භාවනාදී කරන්නේ විරජ්‍යති විමුච්ඡති නිබ්බාන. මේක විරංජනේ වීම දක්නාසුලුව. එහෙම නැත්නම් රසවත් නැති බව රසවත් බව අඩු වීම දක්නාසුලුව. මේක දිහා බලා සිටීමදී කියනවා රූපේ සම්බන්ධේ අනිච්චතෝ බලනවා. එතකොට පේනවා ඒක ඔද්දල් වෙන්න වෙන්න දියාරු වෙන්න වෙන්න මේක දුක්ඛතෝ. බලහඬ ප්‍රිය උපදින්නේ. පෙරයන් පිටිසිතුමක් එන්නෙන්න බොඳ පිවි යනකොට හරි පව් කියලා හිතෙනවා. අපරාධ මේක නැවත පේන් කරලා හදාගත්තා නම් හොඳයි. කොහොමද මේක නිත්‍ය කරගන්නේ කිය. නමුත් මේක නම් න්‍යාය. මේක නම් මේ ලෝක න්‍යාය ධර්මෙ ගෙවෙනවා. බොඳ වෙලා යනවා. නැවත නැතු කොච්චර හැදුවත් ජැක් ගහන්න බෑ. බොඳ වෙනවා. අලුත් වැඩිය කරුවට කමන්නේ නැහැ. එතකොට වෙන්නේ වෙන එක. කියලා මේකේ තියෙන බොඳ වී යෑම දුකක් කියන එක තමයි අපි දන්නේ. ඉතින් මේක බොඳ වෙන්න ඇරලා මෙන්න මේක තමයි දුක්ඛ සත්‍ය කියලා තේරුම් ගන්න. උදේ ඉඳලා හැන්ද වෙනකන් නිදහස කරනු තියෙනවනේ. නිදහස කරනුයි කරුණු තියෙනවා. අපි බලනින්න එක ඉරට හඳට නොකියා හොර රහසේ කාලේ රූපේ වියකෙනවා. නෙත්ත දාන්නට බැරි ලෙස රූපේ කෙමෙන්ම කී යනවා. ඉතින් අපි රූප ලාවන්‍ය දානවා. අරක දානවා මේක දානවා උපණකට හැදුවට ඔය පරණ ආච්චිලා කොච්චර රූප ලාවන්‍ය දැම ලස්සන නෑ කැතයි. ආච්චි ආච්චිම තමයි. ඔය කොච්චර ජැක් ගැහුවත් කොච්චර ප්ලාස්ටික් සර්ජරි දැම්මත්. ඉතින් ඒක දැක්කා ඒක දකින්නක සත්‍යයක්. දකින්නක ආර්ය සත්‍යයක්. කවුරු මොන්න ඕලාලවට්ටම් දැම්මත්. කිලි මේ රූපයේ තියෙන මේ 11 ආකාරයේ දකින්නවා කියන එක උනත් අද තියෙන අධ්‍යාපන වල 100%ක්ම විරුද්ධ වැඩක්. අද පවතින ශිෂ්ටාචාරයට 100%ක් විරුද්ධ වැඩක්. අද පවතින මේ සමාජ ක්‍රමයට 100%ක් විරුද්ධ වැඩක්. ඒ නිසා තේරවාදෙ ඉච්චර ජනප්‍රිය වෙන්නේ නැහැ. හැබැයි මකන්න නම් බෑ ගොයියෝ. මොකද අනිත්‍ය කියන එක ලෝක ධර්මයක්. දුක කියන්නේ ලෝක ධර්මයක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කතා කරලා කියන ඔබට ඕනේ නම් අනිත්‍ය දකින්න. ඔබට ඕනේ නම් දුක දුක වශයෙන් දකින්න. අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුන්‍යාගාරගතෝවා සමාජයට යන්න එපා. ගණයා කෙරේ බැඳෙන්න එපා. කුලයා කෙරේ බැඳෙන්න එපා. ඒක තියෙන්නම නිට්‍ය සුඛ සුබ කතා. අරන්නේට බලයන්. හැබැයි අරන්නේ වින්ද බෑ. ගමට යන්න එපා පාත්‍රය අරගෙන. බඩ බොක්ක පුරව ගන්න එපා. ඉවරනට පස්සේ ආයෙ ගමට යන්න. ඉතින් එතකොට බුදුරජාණන්සේගේ දිනචරිය වරගෙන සාවත්‍යම් බියරති ජේතවනේ කියලා කියනටයි මේ සවැත් නූර ජේතවනේ දෙකක් කියන්නේ කියලා. ජේතවනේ අරන්නේ සවැත් නූර කියලානේ නගරේ. සවැත් නූරට යනවා පින්නපාතේ කරන්න. බඩ පිරුණාට පස්සේ ජේතවනාරාමයට යනවා විවේක වෙන්න. ජේතවනාරාමයට විවේක වෙන්න යන්නේ මොකද්ද? මහා ප්‍රඥාවයි. පාත්‍රයන් ගමට යන්නේ මොකටද? මහා කරුණාවෙන්. දෙක සමබර වෙන්න ඕන. බොක්ක විතරක් පුරවන ඉඳලා හරියන්නේ නැහැ. නැත්නම් බුරියෙන් පල්ලෙහාට විතරක් කන්න දෙලා හරියන්නේ නැහැ. බුරියෙන් උඩ කොටස කන්න දෙන්න. බුරියෙන් උඩ කොටසට කන්න දෙන්නම් අරඤ්‍යගත වෙන්න ඕන. ශුන්‍යකාර වෙලා අරමුණක් අරගෙන හොඳට බලන්න මේ ලෝකයාගේ කලබෝසාවෙන් අයින් වෙලා අරමුණ අධ්‍යය බලනකොට ඒක බොඳ වී යෑම, ලොඳ වී යෑම, වඳ වී යෑමට කියන්නේ ක්ෂය වීම, වැය වීම. අන්න ඒක දක්නාසුලුව බලන්නයි කමඨාන් සුද්ධ කරන්නේ. එතකොට පේනවා මේ රූප ධර්ම වල ඒක බොහොම ප්‍රසිද්ධයි. ඒක මකන්න හැදුවට මකන්න බෑ. පුපුර කැටි කැටි යනවා. මෙන්න මේක දැකලා මේකෙන් කමඨාන් සුද්ධ වෙලා මේක තමයි ප්‍රතිපදාව කියලා අහලා යම් කිසි කෙනෙක් රූපේ ඒකමල වේදනාවට ගියොත් මොකද වෙන්නේ? ඒ රූපේ ගිවං කළා අරූපෙට යන්නේක අනිවාර්යෙන් භවනාදී සිද්ධ වෙනවා. ඒක නිසා කායන පස්සනට පස්සේ වේදනාන පස්සනාව තියලා තියෙනවා. ඒ වගේම රූපස්කන්ධයට පස්සේ වේදනාස්කන්ධය තමයි තියලා තියෙන්නේ. ඒ වගේ තියෙන ස්වභාවික වර්ධනේ තියෙනවා. ඉතින් ඒ නිසා යමෙක් අපි හිතමු මේ දිග කතාව කෙටි කරන්න යම් කිසි කෙනෙක් දැනගත්තා මේ රූප ප්‍රමාණ වශයෙන් ඉස්තිර කරන්න හදන මේ ශිෂ්ට සමාජයේ කවදාකවත් නිවනට යොමු වෙන්නේ නැහැ. ඉන්සයිස් සමාජයට ගහන්න යන්නත් එපා. ඔබ පැත්තකට වෙයන්. උදකලාවයන්. ඇරලා මේ රූපේ තියෙන මේ ආස්වාසිය ගෙවන් වෙන හැටි, ප්‍රස්වාසිය ගෙවන් වෙන හැටි, පිම්බීම ගෙවන් වෙන හැටි, හැකිලිම ගෙවන් වෙන හැටි. වම තිනුට දකුණ ගෙවන් වෙන හැටි, දකුණ තිනුට වම ගෙවන් වෙන හැටි, උදේ හැන්දෑවෙන් ගෙවන් වෙන හැටි, හැන්දෑව උදෙන් ගෙවන් වෙන හැටි මේක දිහා රූපාකාරයේ දැකලා ඔතී සාත බැඳගෙන අනේ අනිච්චං කියන්නේ නැතුව උක බාරගත්තයි කියලා හිතමු. නැත්තම් රූපාකාරයේ රූපේ අනිච්චතු දුක්ඛතු කියන එක සුත්මේ වශයෙන් හරි බාරගත්තයි කියලා. එයා එතකොට අනිවාර්යයෙන්ම වේදනස්කන්ධයට වැටෙනවා. ඒ කවුරුත් ගිහිල්ලා දාන්න ඕනේ නෑ. විඳීමකට වැටෙනවා. රූපේ කියලා කියන්නේ රූපණ ගතියක්, හැප්පෙන ගතියක්, ඝර්ෂණය වෙන ගතියක්, පටික ගතියක්. ඒකෙන් ඉන්නකොට ඊට පස්සේ ඒකේ විඳීම් ශේෂ්ත්‍රයකට අපි ගිහිල්ලා අතාරිනවා. අන්නේ විදීම් ශේෂයට ගියාට පස්සේ අර විදිහටම වේදනාස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ සල්ලතෝ ආදී වශයෙන් අර 11 ක්‍රමයටම වාටි 11ක් වැඩනවා. ඒක ඊටාමත්ම අනිත්‍යයි. රූපෙට වැඩිය හොඟෝ අනිත්‍යයි වේදනාව. ඉතින් එහෙමනම් ඇයි වේදනාවෙන් පටන් ගන්න නැත්තේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේ භාවනාව වේදනාවෙන් පටන් ගන්න නැත්තේ? ඒකට සූදානම් කරන්න සතිය ආදී ඉන්ද්‍රිය ධර්ම වඩන්න පුළුවන්නේ රූපස්කන්ධයක නිසා කයනුපසනාවෙන් තමයි පටන් අරගන්නේ. අත ගන්න පුළුවන්, ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්, නැවත නැවත ලැබෙන උදාසීන අරමුණකින් තමයි භවනා පටන් ගන්න. වේදනාදී අරූප ධර්ම කෙරෙහි අනිච්ඡං කියලා බලනකොට ඒක හිතලුවද්ද නැත්නම් ඇත්තටම අනිච්චයිද කියලා කියන්න බෑ. මොකද වේදනාව කියන්නේම මානසික ධර්මයක්. ඒ නිසා වේදනාවදී අනිත්‍යානුකූල බැලුවොත් අනිත්‍ය විදිහට පේන එක බ්‍රේන් වොෂ් වෙලා කරන එකක්. එහෙම නැත්නම් හිත තත්ත්වගත වීමෙන් වෙන එකක්. ඒක වෙන්නේ රූපේ. රූපේ අත ගාලා බලන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කරන යථා භූත දර්ශනේ යථාව දර්ශනේ ඇති දේ තමයි රූපේ. රූපෙන් අපි භාවනා කරලා 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 ඒක බලන ඉන්නකොට වෙනස් වෙනවා. ඒක මගේ දෝෂයක් නෙවෙයි. ඒ රූපේ හැටි ඒක දැකීම තමයි මගේ දක්ෂකම. ඒකටත් වැඩිය දක්ෂකම තමයි මේ කමඨාන් වාර්තාවට ලියන එක. ඒක ලියන්න නම් ඒක අගය කිරීමක් වෙන්න ඕන. ඉන්නම අගය කරලා හොඳටම රූපේ කියන්නේ බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙන එකක්, රූපණ වෙන එකක්, වෙනස් වෙන සුළු එකක් කියලා තේරුම් ගත්ත කෙනාට ඊට පස්සේ හිමීට ඒ හිත වේදනා පැත්තට යනවා. කි හුඟව දෙනෙක් අහනවා කවද්ද ස්වාමීන් වහන්සේ මේ භාවනාව කායනුපස්සනද වේදනානුපස්සනට යන්නේ කවද්ද කියලා. නෑ මේ රූපය නෙතම තමන්ගේ මූල කර්මස්ථානේ මූණට මූණ දාලා දිගට පවත්නකොටම සුඛ වේදනාවක් ඇති වෙනවා, සතුටක් ඇති වෙනවා. අරමුණකම හිත පවත්තගෙන ඉනකොට බින්ද නන්නත්තර වෙන හිතේ කාර්මණක පවත්ිනකොටම විවේකජම් පීති සුඛං කියලා එකක් පහළ වෙනවා. දැන් මගේ හිත මේ ස්වභාවික නොවෙන නැත්තම් මේ ආනාපානෙ වගේ ස්වභාවයෙන් යන්නේ නැති භාවනා නිසාම, පුහුණුව නිසාම, භාමේ පරිචේ නිසාම යන අරමුණට දැන් යනවා. ඒක ඒකේ හිත විවේක වෙනවා. නూరు නුපුරුදු ගති නැහැ, කෝල ගති නැහැ. හොඳට ආස්වාද ප්‍රසස් දෙක මූණට මූණ දාලා ඉන්නවා කියනකොට අපි හිතට ලැබෙන මේ සුඛය විශේෂ නමක් දෙනවා, නිර්ආමිෂ සුඛයක් කිය. අපි මෙතෙක් සුඛ විඳි රූ ඇසට රූප පෙන්නලා, කනට ශබ්ද අස්සලා, ගන්ධ රස පහස විඳලා, දැන් මේ ආනාපාන හිත ගියාම ඇහ වහගෙන රූප නැති තැනක මේ සැප ලබන්නේ. ශබ්ද නැති විවිධ ස්ථානික සැප ලබන්නේ. ගන්ධ රස දෙකම නැති ස්ථානික නහයයි දිවයි වැඩ කරන්නේ නැති වෙලාවක. කයට ලැබිච්ච පහස නතර වෙලා හුස්ම විතරක් තියෙන වෙලාව. ඒ සැපය එන්නේ හුස්මෙනුත් නෙවෙයි. සම්පූර්ණ ආමිෂෙන් තොර වෙලා. ඒ නිසා කායානුපස්සනාවේ සාක්ෂාත්කරණේ, කායානුපස්සනාවේ සමුර්ධිය හරියනකොටම හිත විශේෂයෙන්ම භාවනාට ලැබුරු වෙච්ච කෙනාට තේරෙනවා දැන් නම් මගේ හිත නිකන් ඉංජු ඉංජු කියනකොට එන බල්ලෙක් වාගේ වරින් වරින් කියනකොට ආනපනේ හිටිනවා. ඒකට කියනවා විවේක ජම් පීචි සුඛං. රූපෙන් විවේක වෙලා, සද්දෙන් විවේක වෙලා, ගඳින් රසෙන් පහසෙන් විවේක වෙලා, ඇහෙන් විවේක වෙලා, කනෙන් විවේක වෙලා, නාසයෙන් ගඳින් කයෙන් විවේක වෙලා. මේක යෝගාවචරයට තේරෙන්නේ සුතේ නැති නිසා. එහෙම නැත්නම් මේ අරමුණකටම හිත බැඳිලා තියෙන වෙලාවක ඇතිවෙනා වූ මේ විවේකය හොඳට සුතේ දන්නේ කරාට දාලා බලන්න පුළුවන්. මේ විවේකයේ මේ ප්‍රීතිය ලැබුණේ රූපත් එක්ක හිත ලස්සන රූප බල්ලද, ශබ්ද අහලද, ගඳ බල්ලද, රස බල්ලද, පහස බල්ලද? නැහැ. ඒ වගේ නැතිකමෙන්මයි රූපයයි. ඒකෝ මේ ලෝකයා කොහෙද යන්නේ? ලෝකයා ඉල්ල යන්න හදන මේ ආමිෂ සුඛේට. මේ ආමිෂ සුඛයයි තිරිසන් සැපයයි දෙකම එකයි. ආමිෂ සුඛය ඇතින් තිරිසනයි මනුෂ්‍ය වෙනසක් නැහැ. ආහාර, නිද්‍රා, භය මේ තුනංච නරහණ මේතම් පශු සමාන ධර්මේන තේෂා මදිකෝ විශේෂ ධර්මේන හීන පශු සමාන. පශු කියලා කියන්නේ මේ ශ්ලෝකයේ සත්තුන්ද. පශු වෛද්‍ය කියලා කියන්නේ මේ ගුවිතැන්ලට ගල්පෙන් කොට ගන්න සතු කොයි සතාටද ආහාර නිද්‍රා බය මේ තුන කියන ධර්ම හතර ආහාර සෙවීම අතින් නිදා ගන්න හොඳ පහසු තැනක් හොයා ගන්න තැන අතින් බය බයරනේ අපි මේ ඔක්කොම සෙල්ලම් කරන සත්ව හැඹලාම හැංගිලා ජීවත් වෙන්නේ බයට මයි තුන සේවනය අතින් නරාණ මේතම් පශුර් සමාන නරයයි පශු සමාන අරකයි සමාන ධර්මින තේෂාමදිකෝ විශේෂ නරයඩ විතර සුතමේ ඥාන කියලා එකක් තියෙනවා නරයට විතර බුදුබණ අහන්න පුළුවන් ධර්මින තේෂා මන්දිකෝ විශේෂ ඒගොල්ලන් තියෙන අධික විශේෂය තමයි ඒ මේ අපේ පැත්තේ ඉන්න මිනිස්සේ කිව්වා ගිහිල්ල වෙලා මේ රැයට කොළපා ගන්න හරකුන්ට කිව්වද කියලා. ඉතින් කිව්වයි කියලා. ඔබ බලන්නේ හිටියා ඉන්නේ නැහැ. ඉතින් හරකට කියනට ඔළුව වෙනවලු. හරකුන්ට කියලා කියන්නේ අයිතිකාරයට එපයි කියන්නේ හරක් ගෙනින් කියලා රැයට අරුව ගිහිල්ලා හරක ළඟට ගිහිල්ලා තිනු අද රැය කොළපා ගන්න වරින් කියලා. ඉතින් ඔළුව හෙල්ලුවා. උඩ සුද්ධ මෙඥානේ නැහනේ. දැනගත්තා තු කැමැතිත් නැහනේ කොළපා ගන්න. ඔබ කිව්වද හරකුන්ට ඔව්. හරකට එන්නේ නැහැ. මිනිස්සයට එහෙම එකක් නැහැ. මිනිස්සයට සුත්තමේ ඥානෙ කියලා එකක් තියෙනවා. සීලෙ කියලා එකක් තියෙනවා. මේ සුත්තමේ ඥානෙ ලැබිච්ච මේ දේවල් වල තියෙන අනිත්‍ය බලන ගතිය වෙනුවට හරක් වගේ ආහාර නිද්‍රා භය කියන මෛතුන සේවනින් විතරක් රැකෙනවා නම් අර ලැබිච්ච සුත්තමේ ඥානෙට තැනක් දෙන්නේ නැතුව නරාණ මේතම් පශුර් සමාන. නරයත් පශු වගේ කෙනෙක් තමයි. හරකෙක් වගේ තමයි කියලා. එහෙම නැත්නම් තීසංසප්පක් විඳින්නේ කියන්නේ එක කියනවා පపంచාබිරතෝ මගෝ කියලා මේ තීසනුන් වගේ මේ ප්‍රපංච කරනවානේ මට මේ ආහාර ලබා ගන්න නිදා ගන්න තැනක් ලබා ගන්න මෛතුන සේවනේ ලබා ගන්න බය නැති කර ගන්න හිතන හිතවිල කියන්නේ ප්‍රපංච කියලා අපි මුළු දවසම යන්නේ ප්‍රපංච නම් මගෝ කියන වචනේ පාවිච්චි කරා මගෝ කියලා කියන්නේ මුර්ගයාට ඉතින් මේ සුත්තමේ ඥානෙ තියෙන කරන විශේෂයක් තියෙනවා මොකද්ද මේ දැක්කොත් නිත්‍ය වශයෙන් සංසාරේ අනිත්‍ය වශයෙන් බලපං ඒක ඉස්සල්ලාඹට ලැබෙන්නේ පරතෝ ഘോഷෙන් කායින් හරි ඇහිලා ඒ අහබුදේ මේ කණින් අරගෙන ඒ කණින් පිට ගෙරුවොත් ආයෙත් අපි අර හිටපු උර්ග සැපේට තමයි වැටෙන්නේ මුර්ග සැපේට තමයි වැටෙන්නේ මේ දේශපාලනේ අපි ගෙනියන්න හදන්නේ එතෙන්ද තමයි අපිට සැප දෙන්නම් අරක දෙන්නම් මේක දෙන්නම් කියලා මේ ආර්ථික විද්‍යාව ගෙනියන්න දැනෙන ආශ්‍රණුවක දාගෙන අපිට මේ තිරිසන් සැපේකට ඔය සමාජ විද්‍යාඥයෝ අපි ගෙනියන්න දැනෙන මේ වගේ තැනකට අපි බුදුහාමුදුරුවෝ එහෙම දේශපාලනච්චෙක් නෙවෙයි අපි බුදුහාමුදුරුවෝ එහෙම මේ ආර්ථික විශේෂඥෙකුත් නෙවෙයි අපි බුදුහාමුදුරුවෝ එහෙම සමාජ විශේෂඥෙකුත් උන්වහන්සේ දේශනා කරේ අපිට මේ ලැබිච්ච මනුස්සකම තුල තියෙන ක්ෂණ සම්පත්තිය එකට කියනවා සාසන සම්පත්තියක් කියලා. මොකද්ද ඒක වෙන්නේ? අරමුණේම හිත පාත්වනකොට සතියෙම හිත පාත්වනකොට ප්‍රමෝදයක් පහළ වෙනවා. ඒකට කියනවා විවේක ජම්පීති සුඛං කියලා. විවේකයෙන් හටගත්ත ඖසෝකය ඒක තිරසනාට කැප නැහැ. තිරසනට ගන්න බෑ. කොහොමඩක්වත් බෑ. ඉතින් අපි තිරසනෙක් වගේ ඉපදිලා මේ සැප විඳින්න නැතුව මැරිලා ගියොත් එහෙම තමයි හුඟක් වෙලා තියෙන්නේ. ඒක තමයි දැනටත් වෙන්නේ. අන්න එතකොට කියනවා බුද්ධ ආරම්භණයක් බුද්ධ ආලෝකයක් ලැබිලා නැහැ. සාසනික ආලෝකයක් ලැබිලා නැහැ. හැබැයි මෙහෙම එක්කුත් තියෙනවා. අපිට හොඳවට සුත්‍රමේ ඥාන ලැබිලා අපි උත්සාහ කරලත් ওই විවේකජම් පීචසුකන් නොලැබෙන්නේ ඉඳ තියෙනවා. එහෙම කාටවත් ස්ථාවර කරලම කියන්න බෑ. මේ ප්‍රතිපදාව ගියොත් අනිවාර්යයෙන්ම ධ්‍යාන ලැබෙනවා. අනිවාර්යයෙන්ම සමාධිය ලැබෙනවා කියන්න බෑ. හැබැයි උත්සාහයත් වටිනවා. උත්සාහ කරත් වටිනවා. අන්න ඒ විදිහට මේ භාවනාවේදී ලැබෙන යම් යම් නිරාමිෂ සුඛ, නිරාමිෂ දුක, නිරාමිෂ අදුක්කම සුඛ කියලා තුනක් භාවනා ලෝකේ තියෙනවා. භාවනා නොකරන්න තුල ඔය තුනෙන් තියෙන්නේ දෙකයි. ගිහියෝ කියන වචනේ මට හුඟක් වෙලට වරදින මේ පු탁ඥය කියන සතා දන්නේ සැප දුක දෙක විතරයි. ඒ සැප දුක දෙකේ දුක ප්‍රතික්ෂේප කිරීමේ ඒකායන සටනක ඉදී සිටිනේ. ඒගොල්ලන්ට ඕනේ සැප විතරයි. මටත් සැප හොයේ මම සැප හොයන එකට කියනවා කාම තණ්හා කියලා. අපි ඒ කට්ටියට සැප හොයන එක කියනවා භව තණ්හාව නැත්නම් මට ලබනාත්මෙත් ඒ සැප හොනේ යණ යන තැන සැප හොනේ කියනවා අර කාම තණ්හාව ප්‍රසිද්ධ වෙනවා විශාල වෙනවා ආයතන මතින්. මොකද ඔය කරන්න බෑනේ. යණ යන තැන සැප ලබන්න අපි ඒ කට්ටියට ඔක්කොම සැප ලබන්න ඉතන කවුරු හරි පොල්ලක් දැම්මනේ ඔකට. දාපු ගායක මරන්න ඕනේ කපන්න ඕනේ විනාශ කරන්න ඕනේ කියලා ඔන්න විභව තණ්හාවක් එනවා. අර මේ තණ්හාව ද්වේෂක් බාටපත් වෙනවා. මම මේ අහිංසකව සැප ලබන්න හදනකොට මූ එල පොල්ලක් දැම්ම. කියලා එක්ක අහසට බයිනෝ. එහෙනම් ප්‍රබහ කරන්න බයිනෝ. කාට හරි දඩමීම කරගන්න හදනවා. ඉතින් විභව තණ්හාව කියලා. ඒ වෙනුවට යෝගාවචරයට හම්බ වෙනවා භාවනා කරගෙන යනකොට අර ගේ ඇසිත දුක කියලා එකක් තියෙන ගෘහාශ්‍රිත දුක කියලා එකක් අපි ගෙවල් දොරව අමුදරුව රකින්නවා. ඒකට ඊතු කරනවා. එතකොට ඒ ළමයි මැරෙනවා, ගෙවල් ගිනි ගන්නවා, අම්මා මැරෙනවා, තාත්තා මැරෙනවා. ඉතින් ලයිස්තුක් නැති, කිලෝරක් නැති දුක්නේ. ඉතින් බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා ඊට වැඩිය දුකක් තියෙනවා. නෙක්ඛම්මසිත දෝමනස්සේ කියලා මේ වගේ අරණියකට ආවම ටිකක් කචල්නේ වැඩි ලයිට් නැතුව යනවා මදුරෝ කනවා වතුර නැහැ කියනවා. ඉතින් ඒකෝට අර ගේසිත දෝමනස්සේ වෙනුවට මේ අලිමන්දියට හරක් කියලා මේ ආවට පස්සේ මෙහෙ පොඩ්ඩක් නෑ ලාවට වගේ දුකක් තියෙනවනේ. ඉතින් බුදුරජාන්සේ කියේ දේශනා කරනවා මේ ගේසිත දෝමනස්සටදී මෙහෙ දෝමනස්සේ නිකන් මනාපයක් කරගත්තොත් මොකද වෙන්නේ කියලා. මේකට ප්‍රියක් ඇති කරගත්තොත් මොකද වෙන්නේ කියලා. ගේසිත දෝමනස්සේ නික්කමසිත දෝමනස්සෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියන. ඒ කියන්නේ අපි ගෙවල් වල ඇත්ත මොකද කියන්නේ මූට පිස්සු. මේ කැලේට රින් ගන්න හදනවා මේ තියෙන දයක් කාලා රැට කාලා බුදිය ගන්න නැතුව මේ භාවනා කරන්න හදනවා කියලා පිස්සු හදාගෙන ආපහු එනවයි කියලා. ඒගොල්ලෝ අපිට භාවනා පිස්සයි කියලා කියනවා. මොකද ඒගොල්ලන්ට නික්කමසිත හොඳ නැහැ. ගේසිත දුක හොඳයි. දරුවන් මල්ලන් එක්ක අනාගෙන කාගෙන ඉන්න ජීවිතය හොඳයි. දැන් අපි විශේෂයෙන් මේ තට්ටේ කාලා ඉන්න කට්ටිය දැනටම පැනලානේ ඉන්නේ. හැබැයි ඒගොල්ලෝ දුකෙන් නිදහස් වෙලා නැහැ. ඒගොල්ලන්ට නෙක්ඛම්ම සිත දෝමනස්සේ කියන එකේ තමයි ඉන්නේ. කියා ගන්න බැරි දුකක් ඒක. දැන් පැවිදි වෙනකොට නම් හිතාහිටි මොකක්වත් නැහැ. පළවෙනි සුමාන දෙකේම ගහනවා පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි සුමාන දෙකේ ගහනවා දෙවෙනි ධ්‍යානෙ. ඊට පස්සේ ගිහිල්ලා මාර්ගඵල ඥාන පිළිවෙලින් උඩින් යන්නනේ. ඒක තමයි පැවිදිනකොට කාටවත් හිතෙන්නේ. ඔය පැවිදිච්ච නැති කට්ටිය තාම දිව දික් කරගෙන ඉන්නේ ඒකට. හැබැයි ඔය කට්ටිය දන්නේ නැහැ පැවිදුණාට පස්සේ කියා ගන්න බැරි තවත් මොකද්ද එකක් තියෙනවා. දැන් බඳපු නැති කට්ටිය හිතන් දිනන ඔක්කොම ප්‍රශ්න කරලා බඳපුවාම. ජොබ් බෑ නැති කයි හිතානිනේ ජොබ් එකක් අම්මච ඔක්කොම හරි කියලා. විශ්වවිද්‍යාලෙ ගියේ නැති කයි හිතානින තියෙන අඩේ. විශ්වවිද්‍යාලෙ ගැන ඔක්කොම ඉවරයිනේ. ගියේ අක්කෝ තමයි දන්නේ එතන තමයි පෙරේතියෝ ටික ඉන්නේ. ජොබ් එකට ගියාට පස්සේ මම හූරගෙන කනවා. බැන්දට පස්සේ හැපින්නක් හම්බ වෙයි. පැවිදුණාට පස්සේ ඔක කියන්නේ හොඳ නැහැ. මොකද ගියෝ ඉන්නව ඌව කට කතා වතුර උනවා ගැලේ පත්‍ර ගන්නවා. අපි කම්පැනිේ වැඩ අපි වහගෙන ජීවත් වෙනවා. නමුත් බුදුහාමුදුරු බුද්‍රජනන්සේ දේශනා කරනවා ගේසිත දෝමනස්සේ වෙනුවට නික්කමසිත දෝමනස්සේ ගණ්ඩේ කියලා. මේකත් දුකයි. හැබැයි මේක නිවනට බරයි. මේක බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින් සාදු සම්මතයි. ඒ නිසා අපි gedara ඉන්නවට වැඩිය ස්කවුට් කැම්ප් එකක් ගහලා රැයට ගින්දර ටිකක් පත්තු කරන මේ ස්කවුට් ජම්බුරියක් කරනා වගේ පැලක ඉන්නා වගේ මෙතන පොඩි ජොලියකුත් තියෙනවා. හැබැයි ඒක සෝ මේ යෝනිසමනිස්කාර ජොලියක් තියෙන මේකේ. යෝනිසමනිස්කාරෙන් ඕනේ කාගේ කරන්න. ඒක නිසා එහෙම නැත්නම් මේ පැවොල් මේ පැවිදි අපි මේ ගත කරන ජීවිතයේ මොකද්ද කියනවා මේ පාලුව දෙවනත් කරලා උඹ නාඩං උලලේනෝ මේ පැලේ පැල රකින්නකොට අර පාළු කැලෙන් උලලිලඟි සද්ද ඇහෙනවා. ඒතර අර ගෙදර ඉන්න මනුස්සයා දැන් ගෑනිද්දාල ඇවිල්ලා පැලේ ඉඳගෙන මදුරුක කයින්නකොට උලලේ නන්නකොට ඌ කියනවා උඹ නාඩං උලලේනු උඹටත් එක්කලයි මම පැල් කවිය කියන්නේ උඹට පියාතුයි. මොකද්ද තියෙනවා මට පැල් පතයි තියෙනවා සීත සුලං වාතය හරි දුකයි බහඬන් දෙපා මම උඹටත් එක්ක අඬන. ඔය තමයි පැවිද්ද කියන්නේ. අපි පැල් රැකගෙන ඉන්නකොට ඉතින් අර ඇවිල්ලාගෙන අම්මා වැරනවා සාන්ත ප්‍රසිද්ධියක් කියන්න බැරිද? තාත්තා මැරුවා පාංශකූලයක් දෙන්න බැරිද? ළමයා නැති වෙන්න හදන ඕන දාහන දෙන ඉතින් අපි ගිහිල්ලා වරදත් අරගෙන ඉතින් උඹ නාඩම් මං අඬන්න උඹලන්න එපා. මම අනිච්චාවත සංඛාර කියලා ඉන්න. හැබැයි මට අනිච්චාවත සංඛාර බෑ. ඉතින් කවදා හරි තේරුම් අරගත්තොත් මේ නෙක්ඛම්ම සිත දෝමනස්සේ අපි අගේ කිරීමක් තමයි පැවිද්ද කියන්නේ. සාසනය කියන්නේ අපි ඒක බාර ගන්නවයි කියලා එයාට පුළුවන් වෙයි කියනවා ගේසිත සෝමනස්සය නෙක්ඛමසිත සෝමනස්සයෙන් ප්‍රතිස්ථාපනය කරන. ඒ කියන්නේ භාවනා හිත දාලා භාවනා හිතෙන් ලැබෙන නිරාමිෂ සුඛයෙන් එයාට තේරෙනවා ගෙවල් දොර මිසු උදේ සඳුදා උදේ අමුඩේ ගහගත්තාම සිකුරාදා හැන්ද වෙනකන් අමුඩේ ලියන්නේ නැතුව හම්බ කරනවානේ. තද්දට ගහ ගන්නවා සඳා උදේම. ඊට පස්සේ දරුවෝ බනිනවා තමා එක ගෙදෙට්ට වුණක්ක් ගේන්න කියලා. ගෙදර ගෑනිත් බනිනවා. නැන්දම්මත් බනිනවා. මාමත් බනිනවා. ගෙදර අප්පච්චිත් බනිනවා. අම්මත් බනිනවා. මේක අහම්බ කරනවා. අරු මැටි පාගන ගොනෙක් වගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කඹුරලා ගෙදර එනකොට බඩවල් බඩගිනි බඩවල් හත අටක් අරු දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඕක තමයි ගෙදර දොරේ හම්බ වෙන්නේ. ඊවෙන් ඒක ආමිෂ සුඛේ කවදාක සන්තෝෂ වෙච්ච කෙනෙක් ලෝකේ නැහැ. දැන් මේ වෙනකොට අපි හිතමු භික්ෂුවකට හම්බ නැගිලා නිරාමිෂ සුඛය බණ භාවනා කරනකොට අරමුණක හිත පැවැත්වීම සුඛයක්. ඒක ලැබෙන්න නම් අර නික්කම්ම සිත දෝමනස්සේ කියන එක අගය කරන මිනිහට විතරයි නික්කම්ම සිත සෝමනස්සේ ලැබෙන්නේ. ඒක පුංචි රහසක්. මේ පැවිද්ද අගය කරන්න ඕනේ. මේ පැවිද්ද තියෙන දුෂ්කරතා ටික අගය කරන එක නාද. ඒක සන්තෝෂෙන් ගත්ත කෙනාට භාවනාව හරියනවා. සීලය හරියනවා. සතිය හරියනවා. අරමුණක හිත පවත්වන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තට්ටේ ගෑවයි කියලා සිවුරක් ඇඳයි කියලා. කය පැවිදි කෙරුවට හිත පැවිදි කළා නැත්නම් ඊය ගැන හිතනවා, ආර්ය ගැන හිතනවා, මෙයා ගැන හිතනවා, නොලබපු දේවල් ගැන හිතනවා. ඉතින් හිත අවුස් ඇවිස්සিলা. අනේ මට බුදුහාමුදුරුවෝ නිසා මට ඉඳගෙන ඉන්න හම්බුණා. මම සන්තෝෂෙන් වාඩි වෙලා ඉන්නවා. මම ඉඳගෙන ඉන්න බව දන්නවා. හුස්ම ගන්න වෙලා හුස්ම ගන්න බව දන්නවා. හෙළන බව දන්නවා කියලා අරමුණේ හිත පිහිටියාන එයාට ලැබෙන නිරාමිස සුඛය. ඒ නිරාමිස සුඛය කල්ප ගානක් කරලවත් GestureDetector සීළු සැප සම්පත් ලැබුණත් ලැබෙන්නේ නැහැ. මේක නිරාමිසයි. මේ නිරාමිස සුඛේ නඩත්තු කරන්න ඕනේ නැහැ. බදු ගෙවන්න ඕනේ නැහැ. ලයිසන් ගන්න ඕනේ නැහැ. එතකොට පුළුවන් එයාට ගියේ සිත සෝමනස්සය, නික්කම සිත සෝමනස්සයෙන් ප්‍රතිස්ථාපනය. ඒක බොහොම කලාතුරකින් හම්බෙන දෙයක්. GestureDetector ඉන්නකොට අදුක්කම සුඛ කියන එකක් දන්නෙත් නැහැ. මේ සැප දුක් දෙක නැති දෙයක් අපි වේදනා ශේෂ්ත්‍රයට දාන්නේ. අපිට ඒක පේන්නේ පාළුවක් විදියට. අපිට පේන්නේ කම්මැලිකම වගේ මොනවාරි නැත්තම් කල්පනා කරන දෙයක් නැත්නම් වන්දනාව වන්දනාව යන්න මගේ කාරණාව මට හරි පාළුවයි ළමයෝ කියලා වන්දනා ගමන දාගන්න. ගීල බෙල්ල කඩාගෙන මැලේරිය හදාගෙන ගෙදර ඇවිල්ලා ඔන්න චර්චුරු ගාන බලන්නකෝ වන්දනාව ගියාට පස්සේ බෙල්ල කඩලා ගියානේ අරක උනානේ මේක උනානේ කියලා. ගෙදර ඉන්නකොට පාළුවයි. ගෙදර ඉන්නකොට අදුක්කම සුඛ වේදනාව පෙන්වන්න බෑ. නිකම්ම නිකන් ඉන්නව නිකම් මේ පතෝලයි බතුයි කන්නවා. කිසිම නෑ ජොලියා. ඉතින් ඔය වගේ එකක් තියෙනවා භාවනා කරනකොට යාට කියනවා සුඛ වේදනා කියලා නම් කරන්න, දුක් වේදනා නම් කරන්න කියලා උන්ට යාට වෙන ගොඩක් වෙලාවට වේදනාව සුඛට වැටෙන්නේ නැහැ, දුකට වැටෙන්නේත් නැහැ, විශාල පරාසයක් අහුවෙනවා අදුක්කම සුඛ කියලා. ඉතින් ඒක නිසා අපි අහුවොත් පෘථජ්ජනෙකින් යා කියන්නේ සැප දුක් දෙක කියලා. බුදුචන්නාංශනා කරනනේ හිතගෙන පරීක්ෂා කරන කෙනාට, සතිමත් කෙනාට, භාවනා කරන කෙනාට, අප්‍රමාද කෙනාට කායනපසන ඉක්මොල ගිය ගමන් වේදනා තුනක් තියෙන බව තේරෙනවා. ඒක සුතේ. ඒක සුතමේ ඥානය. ඒක යා භාවනා කරන්නේ කොහොමද? ජීවිතේ සම්බන්ධ කරන්නේ කොහොමද? එන දුක් වේදනා දුකක් කියලා දකින්නේ. එන සැප වේදනා සැපක් වශයෙන් බලන්නේ. ඒකට පිනේ විශාල ප්‍රදේශයක සැපත් නැහැ දුකත් නැහැ. මේකට නමක් දාන්න කියනවා අදුක්කම සුඛ. එහෙම නැත්නම් සුඛ දුක දෙක අතරමැද. මෙන්න මේක හඳුනා ගැනීම භාවනා ජීවිතේ ප්‍රධානම වෙනස. ඒක ධම්මදින මේනින් ආංශයෙන් ආන ප්‍රශ්නවලදී විසාක උපාසකතුමා අහන ප්‍රශ්නවලදී ඉතාම සියුම් ක්‍රමයට ඉතාමත් විචිත්‍ර ක්‍රමයට ඉතාමත්ම ඥානමලියක තියෙන දක්ෂකම පෙන්නලා බුදුබණක් හෙළි වෙනවා. වෙන කොහොයක්වත් නැහැ ඒක. තියෙන්නේ ওই චුල්ල වේදල සූත්‍රය තමයි. විසාක උපාසකතුමා අහනවා ආර්යාවෙනි සැප වේදනාවේ සැප දුක දෙක මොකද්ද කියලා. ඉතින් මේකම අපබ්‍රංශ ප්‍රශ්නයක් නේ. සැප වේදනාවේ තියෙන සැප දුක දෙක මොකද්ද? සුවිසා ධම්මදින තෙරිණාච රහත් තෙරිණාච නමක් සඳහන් කරනවා. උ විසාක සැප වේදනාව එනකොට සහ පවතිනකොට සැපයි, සැප වේදනාව යනකොට දුකයි. ඔක තමයි සැප වේදනාවේ සැප දුක දෙක. එතකොට විසාකට උපාසකේ ආනාගාමි උපාසකනේ සතුටු. ආර්යවෙනි දුක් වේදනාවේ සැප දුක දෙක මොකද්ද කියලා අහනවා. උපාසක දුක් වේදනාව එනකොට සහ පවතිනකොට දුකයි, ඒක යනකොට සැපයි. මං හිතන්නේ ඒක ඇත්තට තේරුම් ගන්න අමාරුයි කියලා. ඒක අපිට නිකන් සාමාන්‍යයෙන් තර්කයට අහු වෙනවා. ඊට පස්සේ අහනවා ප්‍රශ්නයක්, ඊටත් ඊට අමාරු ප්‍රශ්නයක්. ආර්යවෙනි අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මොකද්ද කියලා. අන්න එතන පෙන්නනවා ඒ බුදු බණක් මේ ධම්මදින්න කියන තෙරින්නාන්තය අල්ලගෙන කියනවා විසාක සැප දුක් නැති වේදනාවක් තියෙනවා කියලා දන්නවනම් සැපක්. ඒක දන්නේ නැත්නම් දුක. භාවනා කරනකොට ඒක තමයි අපි ඉස්සල්ලාම දැනගන්නේ. මේ සැපට දුකට වැටෙන්නේ නැති විශාල ඉඩක් තියෙනවා පරියන්ක කාලය තුල, සක්මන් කාලය තුල. ඒකට බුද්ධම අවදියක් තියෙනවා. ඒකට බුද්ධම අප්‍රමාදයක් තියෙනවා. එළඹිලා බලන්න ඕනේ කායේ වේදනා නම් පඨවි ආපෝ තේජෝ වායෝ කායිකයි. ඔය පඨවි ආපෝ තේජෝ වායෝ නැති තැනට කියනවා ආකාශ කියලා. ඒක නිසා පඨවි ආපෝ තේජෝ ගිවන් කෙරුවට පස්සේ අපි ආකාසානං ඡායතරට යනවා. ඒකට කියනවා පරිච්ඡින්න අවකාශය කියලා. කිසිනුක් ගහටම අවකාශය කියලා කියනවා. මෙන්න මේ වගේ වේදනා දෙක සැප දුක් නැති වේදනා දෙකේ විශාල ඉඩක් තියෙනවා. අර රූපය ගැන බලනවටත් වැඩි වගේ හිතට අහුවෙනවා. මේක දැනගත්තා නම් භාවනා කරනකොට මේ දුක වේදනාවට සැපත දාන්නත් බෑ, දුකට දාන්නත් බෑ කියලා ඒ දෙක දැනගෙන මෙන්න මේකටයි මේ ධම්මදින තෙරින්නාථේ රහත් තෙරින්නාථේ මතක් කරලා තියෙන්නේ. අපිත් භාවනා කරලා අපිත් ඒක දැනගන්න ඕනේ. ගෙවල් දොරවල් ඉන්නකොට පුත්තජනෝ ඉන්නකොට වළඳ වෙලාවක් නෑ. දුක ප්‍රතික්ෂේප කරන්න නටන උදේ ඉඳලා හැන්ද වෙනකම් සැප හොයන්න යනවා. සැපෙන් දුකට මාරු වෙන තැන කවදාකවත් අහුවෙලා නෑ. භාවනා කරනකොට පේනවා මේ දෙක මාරු වෙන්නේ සැප ඉවර වෙන්නේ දුකෙන්, දුක ඉවර වෙන්නේ සැපෙන්. නමුත් මේ දෙකටම අහුවෙන්නේ නැති කොටසක් තියෙනවා. හරියට හතර මහ භූතයන්ගෙන් විනිර්මුත්ත වෙච්ච අජත අවකාශය වගේ ගැට වදින් නැති අවකාශයක් තියෙනවා. හතර මහ භූතය ගැට වදින තැන්, ස්පර්ශ වෙන තැන්, ඝර්ෂණ වෙන තැන්, දුක් දෙන තැන්. අවකාශයේ කොහොමද රූප ධර්මත් එක්ක වැඩ කරන්නේ වගේ තියෙනවා. දුක් සැප වේදනාව කියන මේ හොඳ නරක දෙක වෙනුවට දුකින් සැපෙන් තොර විදීමක් තියෙනවා. ඒ වෙලාවේ යෝගාවචරයට මම කියන්න හදන්නේ යාට තේරෙයි මම මැරෙලා නැහැ කියලා ඒ වෙලාවේ. යාට තේරෙයි මට නිින්ද ගිල නැහැ කියලා ඒ වෙලාවේ. යාට තේරෙයි මට දැනෙන්නේ නැති වුණාට වේදනාවක් සතිය තියෙනවා කියේ. සැප වේදනාව සැප වේදනාව වශයෙන් දැනගන්නකොට සතිය තියෙන එක ඇත්ත. දුක් වේදනාව තියෙනකොට දුක් වේදනාව බව දැනගන්නවා ඇත්ත. ඉතින් මේ දෙකේ අගයන් දෙක සමානයි කියලා කිව්වොත් විතරතරදී අපි දුක නැතිකරන සැප ලබන්න හදන කියන මේ මුර්ග වැඩි කද්දාක සම්පූර්ණ වෙන්නේ නැහැ. සැප සැප වශයෙන් දන්නවනම් දුක දුක වශයෙන් දන්නවනම් ඒ දැන ගැනීම දෙක සමානයි. සැප සැප වශයෙන් දන්නේ කොහමයි දුක දුක වශයෙන් දැන ගැනීම. දැන් මේ දෙක වෙන් කරුවට පස්සේ ඉතුරු වෙන බැත කාටුවයි පිට කාටුවයි අයින් කරපුවාම බැත ඉතුරු වෙනවානේ. ඒ බැත අස්වැන්න තමයි අදුක්කම සුඛ වේදනා. ඉතින් සුතමේ ඥානේ නැති එක්කරන්ට අදුක්කම සුඛ වේදනාව කියන්නේ කම්මැලිකම, නීරසකම, බය, අසරණ ගතිය, භාවනා වැරදුණයි කියන ගතිය, සමතත විපස්සනා දන්නේ නැති ගතිය, පටලැවිල්ලක් මේක. ඒකයි කියන්නේ මේ රූප ගැන බලනකොට ආකාශයට ගියාට පස්සේ මිනිස්සු කරකොලා තැරියවා. හරිසට හරියට සංගලේ නූල කඩලා ගියා වගේ. බලන්නිට අරමුණ නැති වෙනකොට. ඊට වැඩිය භයානක දෙයක්, ඊට වැඩිය අනතුරුදායක දෙයක්, ඊට වැඩිය කොහොමද කියන්නේ අදාළ දෙයක් සිද්ධ වෙනවා වේදනාවේදී. සැප දුක් දෙක නැති වේදනාවට ගියාම වහ කණ්ඩ හිතෙනවා, ඔළුව අවකාගෙන මැරෙන්න හිතෙනවා, බුද්ධම ඉපාවීමක් එන්න පටන් ගන්නවා, සීදීනස ගන්න හිතෙනවා. නමුත් ඒක දැනගෙන මේක මේ භාවනාදී අනිවාර්යම ගවන් කළ යුතු සම්දිස්ථානයක්. මේක පේන්නේ නීරසකමක් විදියට, කම්මැලිකමක් විදියට, නිදිමතක් විදියට, පාලනයෙන් තොර තත්වයක් විදියට, බයක් විදියට, අසරණකමක් විදියට. අන්න එතන විතරක්, එතෙන්දි ගිය කෙනාට විතර ශ්‍රද්ධාව තියෙනවද කියලා බලන්න පුළුවන්. ඒ අදුක්කම සුඛ වේදනාවට ගියත් බුදුන් සීපත් කරන්න පුළුවන් නම්, ධර්මයේ සීපත් කරන්න පුළුවන් නම්, සංඝයා සීපත් කරන්න පුළුවන් නම්, මගේ සීලෙට මුකුත් වෙලා නැහැ සීපත් කරන්න පුළුවන් යාර කියනවා සුතවන්ද පුද්ගලෙක් කියලා. නම් ගියා තමයි අදුක්කම සුඛ වේදනාව. හැබැයි එතෙන්දි ගියාට කියලා බුදුජාන විශ්වාසය කරේ තියෙන ශ්‍රද්ධාව වෙනස් වෙන්න ඕනේ, ඇත්තටම වැඩි වෙන්න ඕනේ. මොකද කවදාහකවත් දක්රෝ නැති වේදනා ශේෂ්ත්‍රයේ අලුත් භූමියකට මං ගිහිල්ලා තියෙනවා. ඒ වගේම කවදාහකවත් නම් කරපු නැති අත්විඳපු නැති මේ ශේෂ්ත්‍රයේ ධර්මය හොඳටම පැහැදිලි. භවනා කරන අයට විතරයි මේක තියෙන්නේ. මේක දැකපු අයට තමයි සංඥා කියන්නේ. නැත්තම් මේ කාම ලෝකේ ඉන්න තිරිසනුන් වගේ හැපදුක පිටිපස්සෙ දුණායට සංඝ කියන නම ගැලපෙන්නේ නැහැ. මේ දෙක තේරුම් ගත්තනම් ගිහියට සංඝ කියන නම, භික්ෂු කියන නම ගැලපෙනවා. මොකද මේක manussත්ය හා සම්බන්ධ කතාවක්. මට තේරෙනවා සැප දුක් දෙක අයින් කරුවාට පස්සේ මේ මැද තියෙන කෑල්ල අදුක්කම සුඛ වේදනා. මේක බුද්ධ ඥානසේ පෙන්ලා දීලා තිනවා, ධම්මදින තෙරුණාන්තේ පෙන්ලා තිනවා, විසාඛ උපාසක පෙන්ලා තිනවා. ඒක දන්නවනම් සැපක්, නොදන්නවනම් දුකක්. ඉතින් ඒක දැනගන්නකොට ඒක දකින්න බෑ. මේක නීරසකමට පේන්නේ, කම්මැලිකමට පේන්නේ. පාළුව දෙවනත් කරලා උඹ නාඩං උලලේනෝ කියලා මේක පේන්නේ පාළුව තනිකම. මේ පිටි කඩහන යන්න හිතෙනවා. මොන හුනියමත්ද මේක? මේ මොනම දෙයකවත් සුබ පැත්තක් පේන්නේ නැහැ, කෙලවරක් නැහැ, පාළු වෙලා ගියා වගේ පේනවා. අන්න එතනදී සද්ධාව නැගලා එනවනේ. එසින්දී වීර්ය නැගලා එනවනේ. දී සතිය නැගලා එනවනේ. සමාධිය නැගලා එනවනේ. ප්‍රඥාව නැගලා එනවනේ. අපි කියනවා ඉන්ද්‍රිය ධර්ම මට්ටමට අවිල්ලයි කිය. සද්ධාව ඉන්ද්‍රියක් වෙලා ඉස්සගේ කම්මැලි වෙලා නැගිටලා යන්නේ. අනේ බුදුහාමර අපිට පෙන්වන්න හතරදී භූගෝල පාඩමේදී අපිට ලැබෙන්නේ නැහැ. දහම් පාසලේදී ලැබෙන්නේත් නැහැ. කලුලෑලේ ටීචර් උගන්වන්නෙත් නැහැ. භාවනා කරන විතරයි ලැබෙන්නේ. මේක හැබැයි ලස්සනට සිතියන් ගත කරලා තියෙනවා. මම මේකට ශ්‍රද්ධාව උපදිනවා. මම මේකට වීරියවන්ත වෙලා යනවා. පුරේම පණ්ඩිස්වාංශේ මතක් කරනවා. ඒ වගේ නීරස තැන්ට යනකොට සතිය ඩබල් කරගන්න කියලා. එමු නැත්නම් වීරිය දෙගුණ කරගන්න කියලා. එන්නේ වීරිය තමයි සක්මණෙන් අපි ලබා ගන්න. සක්මණේදී කරන්නේ බැටරිය charge කරලා තියාගෙන ඉන්නවා. හදිසියක් වුණොත් හෝන් එක ගැහුවොත් වදිනවා. සිග්නල් දැම්මොත් වදිනවා. බැටරිය වැඩ. ඉතින් බැටරිය බැහැලා නම් මේව වැඩ කරන්නේ නැහැ. සක්මන් කෙරුවේ නැත්නම් ඒ වීරිය අරගෙන ගියේ නැත්නම් මේ කම්මැලිකම එනකොට යාට ඒක කාගෙන යන්න බෑ. මොකද අපේ කයයි හිතයි දෙක සැප ඉල්ලනවා. මේ නීරසකම නැත්නම් අදුක්කම සුඛ වේදනාව කිට්ටු කරන්න බෑ. ඉතින් මේ අදුක්කම සුඛ වේදනාව ගැන කමටහන එළියෙන් දැනට එන්න අපි ලෝක ශ්‍රේෂ්ඨ මට්ටමකට යන්න ඕනේනේ. රචනයේ යන්න ඕනේ විශ්ව මට්ටමට. సౌందර්යය යන්න ඕනේ ඉහළම කෙළවරට. මේ ඕනෙම දෙයක සැපෝය උපයන්න පුළුවන් අපේ මේ හිතේ තියෙන ගතිය යන්න ඕනේ අධිමානුෂික මට්ටමට. ගියාට පස්සේ තේන කවුරුත් නැතුව මේ පාළුවේ ඉන්න එක විතර සැපක් මුළු ජීවිතේම නැහැ. මේකට කියනවා සාසන සම්පත්තිය කියලා. gedare hitiyot වන්දනාව වන්දනාව යන්න මගේ කාරණාව මට හරි පාළුවි ළමයි බුලත්තරක් කරලා ගෙනින්කෝ චුයින්ගම් කැල්ලක් ගෙනත් දීපංකෝ බීඩියක් ගෙනත් දීපංකෝ සුරුට්ටුවක් ගෙනත් දීපංකෝ පොතක් ගෙනත් දීපංකෝ රේඩියෝ එක දාලා දීපංකෝ ටෙලිවිෂන් එක දාලා දීපංකෝ මොකද අර පාළුව නම් නැද්දකින් නොබතන් නදෝම කි. ඉති මේ පාළුව කියලා කියන්නේ අදුක්කම සුඛ වේදනාව මේක ආර්ය වංශලගේ ඉදිරිනදා ආහාරේ කියලා මේක දන්නවනම් ඒ මනසට කොඩි ගහයටත් භාවනා කරතයි. ගින්දගම් පොළොවේත් භවනා කරතයි. ඒ පාළුවේ ඉන්නකොටම දැනගන්නවා. හරි මම පෙරපින් කරලා තියෙනවා. ඉස්සනම් මම ඒක නොදකින්න පතන් කිව්වා. දැන් මම ඒකට අගය කරනවා කියලා. එතකොට ඩබල් ඩෝස් දාන්න ඕනේ. වීර්ය දෙගුණ කරන්න ඕනේ. සතිය දෙගුණ කරන්න ඕනේ. මේ සමාධිය කඩා ගන්නත් එපා. සලුවක සාදර නැගිටලා යන්නත් එපා. ලක්ෂ කෝටි වාරයක් මම නැගිටලා ගිහිල්ලා තිනවා අද නම් යන්නේ නැහැ. කියලා ගියාට පස්සේ ආට තේරෙනවා මේ අදුක්කම සුඛ වේදනාට ගියාට පස්සේ විතරයි උපේක්ෂාව තේරෙන්නේ නැත්නම් කවදාකවත් අපිට සැපේදී උපේක්ෂාව තේරෙන්නේ නැහැ දුකේදී උපේක්ෂාව තේරෙන්නේ නැහැ. ඒක නිසා සරුවචනාංශේ බුදු වෙච්ච ගමන් ශ්‍රී මුක දේශර මුකේ විවෘත කරගුවා ද්වේමේ භික්කවේ අන්තාවබ්බජිතේන නසේවිතබ්බා යෝචායන් කාමේසු කාමසුකල්ලි කාණු යෝගෝ අත්තකිලමතාණු යෝගෝ. මහණෙනි වෙද්දන් විසින් නිසවිය යුතු අන්ත දෙකක් තියෙනවා. මොකද්ද? මේ සැප හොයන්න එපා දුක හොයන්න එපා. ඉතින් දැන් මේ සුතින් මේකවත් ඇහිලා නැහැ වගේනේ පේන්නේ. එතකොට මොකද්ද හොයන්න ඕනේ? ඒ කියල්ලේ ලල්ල දෙන්නේ නැන්නේ. ඔබ පුළුවන් නම් ওই දෙක දෙක හිටපන් කියලාට ඔන්න මධ්‍යම ප්‍රතිපදාව වෙනවා. මධ්‍ය ප්‍රතිපදාව එන්නේම දුක්ඛම සුඛේ හරහා. එතකොට යාට තේරෙන පටන් ගන්නවා උපේක්ෂාවක්. අනේ මමමට හම්බෙච්ච හැම චිත්තක්ෂණෙම සැප හොයන්න ගිහිල්ලා දුක ප්‍රතික්ෂේප කරන්න ගිහිල්ලා බල්ල වලිගේ වටේ කැරකෙන්නා වාගේ කැරකිලානේ තියෙන්නේ මේකේ. මේ සැපේනකොට සැප කියපන් දුකේනකොට දුක කියපන් මේ මැද මොකද්ද තියෙන්නේ කියලා බලපන්. 80%කටත් වැඩිය භාවනා නොකරන්නගේ කීකී ජීවිත ගත කරත් තියෙන අදුක්කම සුඛ වේදනා. දන්නේ නැත්තම් sorry දුක. දන්නවනම් සැප. මේ අදුක්කම සුඛ වේදනාව පිහිටලා තියෙන මේ උපේක්ෂාව. ඒක හරියට ඥානන්ද සංසේ මතක් කරනවා පෙත්ත පදිනකොට පෙත්තගේ එහා කෙළවරි මෙහා කෙළවරි තමයි ළමයි ඉඳ ගන්න කැමති. මොකද ඒක උඩපල්ලේ යනවනේ. මුත් මැදට එනකොට එයා අර මැද තියෙන කනුවට කිට්ටු කරනවනේ. කවුරු හරි අහ ඉඳ ගන්න හිතා ගන්න කියනවා ඒක කනුව උඩ හිට ගත්තොත් පෙත්ත පදිනකොට පොඩ්ඩක් එහෙම වෙයි. ඒතකොට පේනවා මිනිස්සු කොච්චර කැමතිද අන්ත දෙකට කියලා. Taman උඩ හිටියොත් පේනවා දැන් මම හිටවල තියෙන්නේ අක්ෂය උඩ. මේ තරාදියේ උතුරු කට්ට උඩ. එයාට තේරෙනවා මේ මුළු මේ වේව් එකම නැත්තම් මුළු ඒ තරංගෙම හිමීට සිද්ධ වෙනවා තේරෙනවා. එතකොට යාට තේරෙනවා මේ පෙත්ත හිටලා තියෙන මේක උඩ මම මෙතෙක්කල් පෙත්ත හිටලා නැති ගතිය මත පදින ගතිය මත නලියන ගතිය මත සිද්ධි බහුල ගතිය මත අභිරමණය කරා. දැන් එන්න පෙත්ත මැදිරෙනකොට පේනවා මේක හිටලා තියෙන කණුවෙත් අර පැදීම තියෙනවා. හැබැයි තාමත්ම මෝරචතාලෙට. ඉතාම සියුම දැනනවා කියනකොට යාට තේරෙනවා මම හිටලා තියෙන්නේ මැද පොල්ලේ කියලා. මැද කනුවේ කිය. අන්නේ උපේක්ෂාව උපේක්ෂායින්නකොට විතරයි ඒක තේරෙන්නේ. මෙන්න මේ මැද පොල්ලට කියන්නේ අවිද්‍යාව කියලා. උපේක්ෂාව පිළිලා තියෙන්නේ අවිද්‍යාව උඩ. ඒකෝ තිනවා මෙතෙක්ල් සංසාරේ කොච්චර සැප දුක හොයමින් නෑදෑයින්ට සැප දුක දෙන්න හදලා සැප ප්‍රාර්ථනා කරමින් දුක ප්‍රතික්ෂේප කරමින් එන දේවල් එක ගැටුණද කොහොල්ල බබත් එක ගැටුණා වගේ දැන්නව මට තේරෙන්නේ හුඟක් වේදනා තියෙන මැද අදුක්කම සුකේ ඒක පිහිටලා තියෙන්නේ මැද පොල්ල උඩ මේ උපේක්ෂාවේ හිටියාන අරතරන් කොන් දෙකට ගිහිල්ලා බිල්ල කඩා ගන්න ඕනකමක් නැහැ. ඒ කොන් දෙකේ තියෙන තරංග ආයාමය අඩු වුණාට තරංගෙ මයි ළඟ තියෙනවා. ඒ විදිහට මාත් පැද්දෙනවා. හරියට ධ්‍රවයේ උඩට හිත ගත්තා වගේ ලෝකේ කැරකෙනකොට කක්ෂයේ හිටියොත් නෑ, නිරක්ෂයේ හිටියොත් අපි හැතැම 25000ක් කැරකෙනවා. ධ්‍රවයේ උඩ හිටියොත් එක තැනම පැය 24ක් ඇතුළත තමන් වටේ කැරකෙනවා. ඉතින් අපි හරි ආසයි අර සෙක්කුවේ වටේ යනකොට වගේ, මෙරිගොරවුන්ඩ් එකේ යනකොට වගේ, සමනලයානේ යනකොට වගේ, පෙත්තපදිනකොට අන්ත දෙකේ ඉන්නා වගේ මේක තමයි නැටුවේ. නැත්නම් කැරගෙන අක්ෂයට ගියොත් අපි තමන් වටේ කැරගෙන බව තේරෙයි. එතින් ගියාට පස්සේ ඊර බහින්නෙත් නැ නගින්නෙත් නැ. ඊර අන්තක 10ක විතර ප්‍රදේශය හැම වෙලාවෙම පේන්න තියෙනවා. ඒක නිරක්ෂයේ ඉන්න කෙනෙකුට හිතා ගන්නවත් බෑ. නිරක්ෂයේ ඉන්න කෙනා පැවිදි අතරින් හරියටම භාගයක් අන්ධකාරය, හරියටම භාගයක් එළිය. අතින් ගියාට පස්සේ උදේ ඉඳලා හැන්ද වෙනකම් බුදිය ගන්න ඕන නම් කැමති වෙලාට කියලා බුදිය ගනින්. ඊර කවදාවත් නගින්නෙත් නැහැ. උහියේ සිටිදී දිහා කර කරගෙන තියෙනවා. මේකත් ලෝකයක් ධර්මානිස් කියලා හිතන මේ රෑ 10ට ඉඳිට කියලා බැලුවත් ඔන්න එළිය බෑලා එළිය. කපුටණ්ඩත් හොල්මන්. පාංකිරිටණ්ඩත් හොල්මන්. ඇයි මෙහෙන් ගියේ උන්නේ එහෙ ඉන්නේ උඹලා ඉන්නවා ඊර නගිනකම් මොන පිසිද? බහින්නෙම නැහැ. නැගලමයි තියෙන්නේ. අන්නේ වගේ මේ ජීවිතේ දිහා බලන්න පුළුවන් 아무තු දැක්මක් මේ ලෝකයා මේ සැප දුක හොයන්න ගිහිල්ලා පිස්සු ඩබල් පිස්සු හොඳේක හදාගෙන මේ එක එක නායකයෝ අල්පත් කරගන්න හදනවා. අනේ යාමට සැප දෙයි කියලා. ඒ මොෝගේ වාහෙත් ඉන්නේ දුකේ. ඔය ආර්ථික විශේෂඥයෝ ඉන්නේ ඕතර අමනියෝ જાතියක් මම දැකලා නැහැ. උන්ගේ ගෙදෙට්ට මර්ගාති ලෝකෙට පරකාසෙ මේ කියනවා මේ මුළු ආර්ථික සංවර්ධනය කළ දැටි මධ්‍යම ආර්ථිකය හදන හැටි මේ කොමියුනිස් ආර්ථිකය ගේන හැටි පිස්සු සූරගෑම විතරයි උන් කරන්නේ. එවෙනම් මේ දුප්පතුන් නැති ලෝකමවන්න සමාජ විද්‍යාඥයෝ නටනවා. මේ අසුචියේ තියෙනවද රත්තරන්? අසුචියේ තියෙනවද මැනි? කොච්චර අවුරවත අත ගන්න ගියා. අසුචි අසුචි බව දන්නවනම් අදුක්කම සුඛ වේද අදුක්කම සුඛ වේද දන්නා යර තේරෙයි. මේ උපේක්ෂාව කියන එක තේරෙන්නේ පොල් මැද පොල්ලට එන්න ඕන. පිට පදිනකොට මැද පොල්ලට ආපුවම තියෙනවා මේ කම්පන වේගය තියෙනවා. අච්චර උඩපල්ල යන්නේ. මං කොච්චර අවිද්‍යාවක්ද, මං කියන්නේ මොන මැට්ටෙද්ද, තකතිරුවේද්ද, ආමනේද්ද, අන්ධකාරයේ ඉඳගෙනද කියලා සුතේටත් තේරෙනවා. බුදුහාමුදුරු කෙනෙක් ගාව ඉන්නකොට මං කවුද, මේ වණ්ඩහර පෑවට කියා බාන්න ගියාට මොනවද මගේ තියෙන හැකියාවල්? සර්වඥතාඥානත් එක්ක බලනවා කියලා නිකන් ඇඹිටිල්ලෙක් වෙනවා, අහිංසක වෙනවා, නිහතමානී වෙනවා. තමන්ගේ අඩුපාඩු කන් ටික දැනගන්න. ඉතින් ලෝකයා මේ බොම්බන ලෝකේ, අන්ධහර පාන ලෝකේ, රූපලාවන්‍ය කරන ලෝකේ, මේ කෑකොස් සංගහන ලෝකේ පේනවා මේ කක්කාවේ රණ්ඩු කරලා මොනවද දිනගන්නේ? මහලඟ තියෙන මේ තණ්හාවෙන් පිරිච්ච, මාන්නෙන් පිරිච්ච, දෘෂ්ටියෙන් පිරිච්ච කක්කාවක ජීවත් වෙන මේ කක්ක වුණාට ප්‍රශ්න නැහැ. ඔක්කොම ළඟ කක්කනේ. ඒක නිසා ගාලල්ල. ගියාට පස්සේ තියෙන ඔය උජලම් මට්ටේ ඉන්න එක නගවත් ඔය තරමටම කක්ක තියෙනවා. ඊටාම පල්ලෑ එක නගවත් ඔය තරමටම කක්ක තියෙනවා. නරකම බැහැ දෙන විනගවත් ওই තරණෝ කක්ක තියෙනවා. සදාචාරය වැඩ කතා කරන ওই ලොක්කෝ ගවත් ওই තරණෝ කක්ක තියෙනවා. කිසිම වෙනසක් නැහැ. කිව්වට තරහ වෙන්න එපා. ඔය කියන දෙගොල්ලගෙන් කක්ක ප්‍රමාණය නම් කිසිම වෙනසක් නැහැ. එකමයි. ඒක ටිකක් උඩට ගිහිල්ලා බලන්න ඕනේ. නැත්නම් මේගොල්ලෝ පෙනී පොම්බනකට අපි හිතන්නේ නැහැ. මේගොල්ලෝ නිකන් අමුතු ලෝකයෙන් ආපු කට්ටිය. මේගොල්ලෝ මහා జాතියෙන් කියලා නැහැ. බොරුව තනි කර බොරුව මවාපෑම කරන. මැදට ගිහාට බලපුවම තේරෙනවා අපි බුද්ධ ශ්‍රාවකෙක් වුණාට පස්සේ මේක විඳින්න ඕනේ නැහැ, අත්දකින්න ඕනේ. සුතිය තිබ්බත් අපිට ශක්තිය, සුතිය තිබුණත් ශක්තිය. මේ අදුක්කම සුඛ වේදනාට ගියාට පස්සේ තමයි උපේක්ෂාව තේරෙන්නේ. උපේක්ෂාවට තේනවා මං ඉන්නේ බරපතල අවිද්‍යාවක් උඩ කියලා. ඉතින් එතකොට මේ හොයාගෙන අපි යන්නේ අපේ තණ්හාමාන දිට්ඨිනේ, අපේ කෙලෙස්නේ, නොත් වාසනාවට. සුතමේ වශයෙන් හරි අපිට පිනමයි අවිද්‍යාව පිළිලා තියෙන විද්‍යාව උඩ. තමන්ගේ අවිද්‍යා ප්‍රමාණය දැන ගැනීමට තමයි විද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාවට විද්‍යාව ප්‍රතිපක්ෂයි. කවුරු හරි කැමති නම් මගේ අඩුපාඩුකම් අපි සබ්බ්‍රක්‍මචාරින් වහන්සේ ළඟට කියලා කියනවා නම් දිත්තේ එනවා, සුතේ එනවා, පටිසංකාය වා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිසාමි කියලා පවරනෝනේ අපි. වස් කාලේ කාටද පවරන්නේ? අපි එක ඉන්න සබ්බ්‍රක්‍මචාරි කෙනෙකුට. අනේ ආයස්මතුනි මගේ වැරද්දක් දැක්කා නම් ඇහුවා නම් සැකෙයිතුනා නම් කියන්න බට. කිව්වොත් ඔ මරණෝ කියලා අත දික් කරොත් එන්නේ බා මගේ දේවල් වලට දැන් මරණෝ ඔගේ. ඉතින් එහෙමනේ වෙන්නේ සාමාන්‍ය. වස්පවහන්නකට ගියාමත් ඔගේ මේ පවහරණ ඨපණේ කියලා එකක් තියෙනවා. කවුරු හරි වස්පවහන්න කරන්න ආව සුද්ධවන්ද කියලා තව එකෙක් යන පොල්ල අරගෙන උඹට කියන්න බෑ උඹ හවල් වෙඩේ කිරුවයි කියලා. එතකොට එයාට පවහරණ ඨපණයක් කෙනාට දෙන්නේ නැහැ පවන්නේ කරා. ඉතින් එතකොට වෙන්නේ මොකද අර චෝදනා කරපු එකනගේ අඩුපාඩු හොයන්න පටන් ගන්නවා චෝදනාල අරගු එකන. ඉතින් ඒ පොයගේ ඉවරයි කචා. ඉතින් ඉතින් කවුරු හරි එනවා දන්නවනම් පවහරණ ඨපණයට 15 වෙනිදා වෙනකන් ඉන්න එපයි කියනවා 14 වෙනිදාම පොයේ කරලා ඉවර කරන්නේ. ඉවර කරාට කියනවා නැත්නම් කට්ටියක් එනවනම් වලියක් අදින්න ඔය වලියට වැඩිය හොඳයි. කාගේ කාගේත් කිල්ලෝට ලොහුණු තියෙනවා. අපි සමග්ගාණන් තපෝසුකෝ කියලා අපි මේක හදා වේදාගමු. කාටද කියන්න පුළුවන් තෝළඟ තොගේ ඇහි පරාලයක් තියෙනවා කියලා මගේ ඇහැට තියෙන දෝෂෙනේ උගේ ඇහි පරාලේ පේන එක. මගේ දෝෂෙනේ මේලුගේ තියෙන එකම දෝෂය තමයි අපේ අනුන්ගේ දොස් හොයන එක. පව්. සෝරි. ඒවිතර තමන්ගේ දොස් හොයන්න අනේ සීලුම දෙනා ආදාසයක් කරගන්නවා නම් අනේ සීලුම දෙනා කන්නාඩියක් කරගන්නවා නම් බුදුහාමුදුරෝ කන්නාඩියක් කරගන්නවා නම් සබ්‍රක්‍මචාරින් වහන්සේලා කන්නාඩියක් කරගන්නවා. අන්නේ සියල්ල වෙනුවෙන් තමයි සතිය අපිට කන්නාඩියක් විදිහට උදව් කරන්නේ. බුදුන් නැති තැන සතිය මට කන්නාඩියක් වෙනවා. මගේ සබ්‍රක්‍මචාරින් වහන්සේලා නැති තැන මට සතිය කන්නාඩියක් වෙනවා. ඒ නිසා මේ කන්නාඩිය නිතරම ප්‍රතිවීක්ෂා කරන්න ඕනේ. වැඩක් කරන්න ඉස්සෙල්ලා කරන වෙලාවේ කිරුවට පස්සේ. එතකොට අපිට තේරෙන පටන් ගන්නවා මේ ජීවිතේ කවදාකවත් මේ තරම් අපි විනිවිද පේන ගතියකට ඇවිල්ලා නැහැ. කුහකකම නිසා, චපලකම නිසා, වංචාව නිසා, වංචනික ධර්ම නිසා මිච්ඡර ලස්සන සබ්‍රක්‍මචාරින් වහන්සේලා ඉන්නකොට ඇයි මට පවරන්න බැරි? අනේ ඇවැත්නි. අනේ ස්වාමීන් වහන්ස. ඔබ වහන්සලා මේකට සුතේ තියෙන කට්ටිය, සීලේ තියෙන කට්ටිය ඔබ වහන්සලා විතරයි මේකේ මට ඉන්නේ නියුජිතයන් වහන්සලා. කරුණා කරලා යම් මොකද්ද කියලා තියෙන අනුකුඩා වූ මාත්‍රාව හෝ වැරද්දක් දැක්කම මා කෙරේ අනුකම්පාවෙන් මට කියලා දෙන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ශාසනේ පැවැත්ම කියන්නේ පණ කියන්නේ ආයති සංවරය. කවුරු හරි ඇවිල්ලා කිව්වනම් බුදුරජාණන් වහන්සේ ළඟට අනේ ස්වාමීන් වහන්සේ මගේ මෝහේ නිසා, අනේ ස්වාමීන් වහන්සේ මගේ මාන්නේ නිසා, අනේ ස්වාමීන් වහන්සේ මගේ තෘෂ්ණාව නිසා මම ඔබ වහන්සේ වරදොලා තීරුම් ගත්තා. අනේ මට අනුකම්පා කරන්න කිව්වොත් කවදාවත් බුදුරජාණන් වහන්සේ අනුකම්පා නොකර ඉන්නේ නැහැ. කීලා කියනවා මහන ඕක තමයි ශාසනේ පණ ආයති සංවරේ පිහිටන්. ඉස්සරහට හැදෙමු. බුදු කෙනෙක් මොකටද නැත්තම්. බුදුහාමරින්ගේ පව්කාරයට ගල් ගහන වැඩේට නෙවෙයිනේ. අද ශාසනේ පොල් අතේ තියානින්න කට්ටිය සංඝාධිකරණේ කියලා හිතාගෙන පිස්සු. පිස්සු ඔව්ව තිබුණේ නැහැ. එහෙම කාටවත් අයිතියක් දීලා නැහැ මේකේ. ඔක්කොටම දෙනවා හතර දෙනේ සංඝයාගතුල කිව්වොත් ඔව් එච්චර තමයි. අයින් එහෙර කතා කරන්න එපා. මේකේ ඒ තරම්ම ඩිසෙන්ට්‍රලයිස් සිස්ටම් එකක් තියෙන. හතර දෙනේ සංඝයා වුණා නම් සංඝයා ඒ හතර දෙනාට ඕන දෙයක් කරන්න පුළුවන්. අනිත් ඒවා දිනේ අර මොනවද කියන්නේ මේ මහාපදේශ තියෙනවා. අන්නේ විදිහට කරගෙන යන්න. උඹලා වැරද්දක් කළොත් උඹලා ගියපල්ලා. උඹලා හරියක් කරන කරපුල වගේ කීමෙන් කරන්න කියලා. ඒ නිසා ඕනෙම පවක් ගෙවන්න පුළුවන්. ප්‍රසිද්ධිය කියන්නේ. මෙන්න මේකයි ශාංශ. මෙන්න මේ විදිහම වක්ම යුණා. මම මේ ප්‍රකාශ කරන්නේ ආයති සංවරයේ සඳහා. ආන් ඒක සඳහා මේ අවිද්‍යාව මගේ අවිද්‍යා ප්‍රදේශය මැරෙන්න ඉස්සලා දැක්කොත් මම මෙන්න මේ වගේ ගේමක ඉන්නේ මම මේ වගේ භූමිකාවක ඉන්නේ මම මේ රඟපෑම කෙනෙක් මොනෝ කරන්නේ හෙලි කරන්න පුළුවන් නම් තව ශාසනයක් තියෙනවා සංඝයා ඉන්නවනම් සබ්‍රක්‍මචාරයන් ඉන්නවනම් ඔච්චරයි ශාසනික කියන්නේ අපි ඒගොල්ලන්ට හෙලි කරන්න වේදනාවේ මේ කතාවේ මේ ධම්මදින තෙරින්නාංශේ පෙන්වන විදිහට තමන්ගේ අවිද්‍යාව දකින්න එකමයි විද්‍යාව කියලා කියන්නේ විද්‍යාවමයි විමුක්තිය කියලා කියන්නේ නිදහස් විමුක්තියමයි නිවන කියන්නේ ඉතින් මේ ඔක්කොම දෙනාගේ මා කෙරේ තියෙන අනුකම්පාව මා කෙරේ දෙන ආශිර්වාදේ මා කෙරේ දෙන උපදෙස් දෙන ගතිය මම හිතා ගන්නවා අවුරුදු 2600ක් ඇවිල්ලා තිනවා තවත් පසන් ගන්න එපා හෙලි කරපන් තථාගතප්ප වේජිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවතෝ විරෝචති න පටිච්චන් මේක බරන්දුක සූත්‍රයේ හැම ත්‍රිපිටක ග්‍රන්ථයකම පළවෙනි පිටුවේ සඳහන් කරලා තියෙනවා මහණේ තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මයේ හෙලි කරන්නේ බබලයි වැසුනේ නොම බබලයි. අන්නේ හෙලිදරව රූපෙමුත් කරතැකි හතරමා ධාතු නිවර්ල ආකාශයට යනකොට ලොකු හෙලිදරවක් වෙනවා. ඉතින් ඒක දරා ගන්න බැරි නිසා අපිට කලන්තය හැදෙනවා. දේවල් නැති වුණා හුස්ම ගන්න බැරුව ගියා තේරෙන්නේ නැතුව ගියායි කියලා. ඒ වගේ තමයි වේදනාවෙත් අදුක්කම සුඛ වේදනාවට එනකොට පාළුයි කියලා, කම්මැලි කියලා, නීරසයි කියලා අපි සැප හොයනවා. පතෝල නම් නිකම්ම ගන්න බෑ. උම්බලකට ගැලක්වත් දාලා ගත්තොත්, කුම්බල කට්ටක්වත් දාලා ගත්තොත් උන්න ටිකක් කන්න පුළුවන්. කන්න බෑ අප්ප නිකම්ම පතෝල හොදි. ඉතින් අදුක්කම සුඛ වේදනාවට කට්ටිය නැගිටලා ගිහිල්ලා. මොකද ඒගොල්ලෝ සැප හොයනවා. ආපු නැති කෙනෙක් මේ සබාවේ ඉන්නවද කියලා බලන්න. කිසිම කෙනෙක් ඉන්නවද වයන්ට භාවනා කරනකොට එපා වීම ආපු නැති කෙනෙක් භාවනා එක විනාඩි 5 කරනකොට ඔබ තේරෙනවා භාවනා ඒ තරම්ම ඉක්මන් වැඩක් ඒක දරන්න සුතේ නෑ ඒකයි භාවනා දියුණුව කියලා දැනගන්න සුතේ නෑ ඉතින් අපි කර්මස්ථානාචාර්ය මාළුගෙන යත් එක භාවනා කරන්න බෑ එතන ඉන්නකොට මහා කම්මැලි මේ කමටහන හරිනේ මට වෙන කමටහනක් දෙන්න බැරිද කියලා මේ ගුරුවරයා හන්නේ මේ මිනිහා මේ භාවනා කරපු කෙනෙක් නෙවෙයි දෙන්නේ ඊට පස්සේ මහා මුස්පේන්තු මට මේ ආතල් එක ඉන්න කමටහන ඉතින් අපි ගුරුවරු මාරු කරනවා කමටහන් මාරු කරනවා භාවනා මධ්‍යස්ථාන මාරු කරනවාට වැස්සෙන් වැස්ස වෙලාවට පණින්න හද තෙමිල කුරුල්ල වගේ තෙමිල නැහිනවා මේ තමන් තුළ තියෙන අපරතන්න භාවයේ අකමැති භාවයේ භාවනාවේ මතුවෙච්ච එකක් කිය භාවනා ප්‍රතිඵලයක් කිය සතිය දායාදයක් කිය මේක මම හරහා යන්න ඕන එකක් කිය මේ කියන්නේ දුක්ඛ සත්‍යමයි කියලා තේරුණා නම් උග්ගටිතඤ්ඤු කියලා කියන්නේ කියනකොටම සතර සත්‍ය තේරුම් ගත්ත කෙනා හරියට කලයේ උඩට හරවලා පීලයකට තිබ්බා කියලා. විපංචිතඤ්ඤු කියලා කියන්නේ කවුරු හරි ඇවිල්ලා කලේ හරවලා දෙනවා තියන්නේ යටට හරවලා. අපේ කලේ තියෙන්නේ යටට හරවලා හොල්ලන්න දෙන්නේ නැහැ කාටවත්. පීලේ යටට කලයක් නැවුමත් නොපිරෙයි කලේ හැටබැයකින් බැලුවත්. ගුණමදි එක බන නුවණින් වෙලුවත් උගේ ගතිය වුණාරි මැරුවත්. අපි ඒක තමයි මේ අල්ලගෙන හිරදී මගේ කලේ එහෙම නැගිටින්න දෙන්නේ බව මරණතෝ කියාගෙන අරග යට පැත්තට හරවගෙන මැරෙන්න නටනවා. බුදු කෙනෙක් ඇවිල්ලා කිව්වොත් හිටපම් බබා ඔක පොඩ්ඩක් උඩට අල්ලන්න එන්න එපා මේක මානව අයිතිවාසිකම මගේ කලේ අම්මා ඇවිල්ලා කිව්වොත් දැන් අනේ පුතේ මේක අර උඹට වැඩක් නෑ අම්මා උඹ ඵලයයි යන්න මගේ කලේ ඔහොම තියෙනවා කවුරුත් නෑ වෙන කවුරුත් නෑ මේ හරවන්න කවුරුත් ඉන්නවා අපි කැමති නෑ ඉතින් සම මේ වේදනාවේදී දැමෙන මේ කම්මැලිකම නීරසකම දැකපු නැති කෙනෙක් නෑ අපේ සුත්‍ය කවදාවත් අපිට උදව් කරලා නෑ අපි අහලත් නැහැ ධම්මදින තෙරුණාංශේ මෙහෙම කියලා තියෙන තෙරින්නාංශේ මේක බුදුරජාණන්සේ කියපු දෙයක් මේ අදුක්කම සුඛ වේදනාවට යනකොට තමයි අවිද්‍යාව තේරෙන්නේ අවිද්‍යාවට ගියාට පස්සේ විතරමයි උපේක්ෂාට ගියාට පස්සේ විතරමයි තමන්ගේ මෝඩේ මෝහක මෝඩේකම තේරෙන්නේ ඒ මෝඩකම දැකීමමයි මෝඩකම නැතිවීමේ ක්‍රමය ඒකම විවේකය ඒකම විමුක්තිය ඔබ තමයි නිවන කියන්නේ ඒ නිසා අද ධර්ම දේශනාව නිවනින්ම සමාප්ත කරන්නයි මම කැමැත්තේ සියලු දිනාට මේ කරගෙන යන වැඩ නිසා මේ කියන දේ සුතමේ වශයෙන් හරි දැන්නලා එයින් ලැබෙන සුවය එයින් ලැබෙන මේ විවේකය අර කියන අවසාන විමුක්තිය දක්වාම චින්තාමේ භාවනාමේ වශයෙන් වැඩිවීමට හේතු පාදක වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා සියලු දිනාට සැනසීම උදා වේවා ඒ නිරෝවේ විවේකය විමුක්තිය උදා වේවා කියලා ප්‍රාර්ථනා